पांडे दास दास वसरे अठवेनी मासे विसी पस्सेनिदा मागे भाग्यवत्तो अरहत्तो सम्मा संबुद्रजानन वहन्सेट मागे नमस्कारे वेवा। මනුෂ්‍යයෙකුට මේ ලෝකේ අවබෝධ කරගන්න නොහැකි කියලා ධර්මයේ දේශනා කරද්දිත් මේක අවබෝධ කරගන්න නොහැකි දෙයක් කියලා හිතෙන දහමක් ලෝ මුලින්ම පහළ කළ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අගය මහා පොළොවෙන් හරේ මේ මහා විශ්වයෙන් හරේ කියලා නිම කරන්න බෑ. ඊට පස්සෙත් මේ ධර්ම තේරුම් ගත්ත අවබෝධ කරගත්ත සාංශවරු සිටියා. මොත ඔවුන්ගේ ධර්මත් විකෘති වුණා. ඊට පස්සේ සංකල්පවල පැටළුණා. බුදු ධර්මත් එහෙමයි. බුදු ධර්මත් පසු කාලේන විකෘති වුණා. සංකල්පවල පැටළුණා. දැන් සියලුම ආගමිකයෝ සංකල්පවල නෙමෙයිද ජීවත් වෙන්නේ? සංකල්පවල. දැන් සියල්ල මුලින් ඉඳලා ආයෙ නිවැරදි කරගන්න වෙනවා. මනුෂ්‍යයාට මුලින් ඉඳලා නිවැරදි කරගන්න වෙනවා. එච්ච දේවල්. එවනම් ඔබේ ඔළුවේ තියෙන හරියට තේරුම් ගත්තේ නැති දේවල් බිමින් තියන්න වෙනවා. ඔබට මම කිව්වොත් ඔබේ ආගම ජාතිය වර්ගය කුලය බිමින් තියන්න කිව්වොත් එහෙම එහෙම කිව්වොත් ජාති විරෝධී කියයි, එහෙම නැත්නම් ආගම විරෝධී කියලා කියයි. අපිට අවශ්‍ය කරන්නේ මිනිස්සෙක් හැටියට ආගමක් එහෙම ජාතියක් වර්ගයක් ගන්න නෙමෙයි, උතුම් මිනිස්සෙක් හැටියට ඉගෙන ගන්න ඕන සත්‍ය. සත්‍ය මොකක්ද? සත්‍ය තමයි අයිති නැති බව. පැවැත්ම මොකද්ද? පැවැත්මේ ස්වභාවය මොකද්ද? පැවැත්මේ ස්වභාවය තමයි අයිති ඇති බව. මං කියන දේ හරිද? ඔබ ඉන්නේ අයිතියක් ඇත කියන තැනද, අයිතියක් නැත කියන තැනද ඔබේ මනස ජීවත් වෙන්නේ? ඔබ ජීවත් වෙන්නේ නෙමෙයි ඔබේ මනස. ඔබේ ආධ්‍යාත්මේ ජීවත් වෙන්නේ කොතනද? අයිතිය ඇත. මට ස්වාමියෙක්ගේ අයිතිය ඇත, මට පිරිඳක්ගේ අයිතිය ඇත, මට දරුවන්ගේ අයිතිය ඇත, මට ඉඩම කඩමේ අයිතිය ඇත, මට ධනෙ අයිතිය ඇත කියලා හිතාගෙන ඉන්නවා. නමුත් සත්‍ය මොකද්ද? අයිති නැති ස්වභාවයෙන් යුක්තයි. එකිතේ ඔබේ මනසින් මහන්න පුළුවන් 2100 අපි ඉඩමක් ගන්නවද නැද්ද? 2100 වාහනයක් ගන්නවද නැද්ද? 2100 කැලෙන්ඩරේ අපි දින ගණන් කරනවද? දැන් 2000 කැලෙන්ඩරේ අපි ගණන් කළානේ කොහොම සන්තෝෂයෙන්. තව 100ක් ගිහිල්ලා නේද? 2100 කැලෙන්ඩරේ අපි ගණන් කරනවද? නෑ. එතකොට දැන් මොකද දැනෙන්නේ? කොමද දැනෙන්නේ? අන්න අයිතියක් නැති තැන මගේ හිත තාම අයිතියක ඉන්නවා. ඒ අයිතිය මොකද්ද? වේදනාව. මං අල්ලගෙන ඉන්නේ වේදනාව. පිළිතුරු පුතජන සත්වයාගේ ස්වභාවය තමයි හැම තිස්සෙම යම් මානසික වේදනාවක විඳවනවා. කුමන හෝ ස්වරූපයක. ඒ හිත ඇතුළ හැම තිස්සෙම රත් වෙච්ච කබලක් වගේ නේද? හැමදාම අර කොත්තු තැටිය හරි මේ ආප පුච්චන චාචි හරි හැම තිස්සෙම රත් වෙලානේ තියෙන්නේ. ඒකේ වැඩ ගන්නත් පුළුවන් රත් වුණාම. කොහොමද මිනිස්සු මනස රත් කරලා තමයි තමන්ගේ වැඩ ගන්නෙ? ඉතින් මේ අර ආප පුච්චන තැටිය වාගේ චාචිය වාගේ මොකද කරගෙන තියෙන? රත් කරගෙන තියෙනවා. ඉතින් සමහර අය හිතන මේක තමයි ජීවිතේ. නෑ, මේ ලෝකෙ තියෙන පින්නතුනේ නිරායාසයක්. නිරායාසයක් තියෙනවා. නිරායාසයේ ජීවත් වෙන්නට ඇත්නම් මොන තරම් සහනයක්ද? මට එහෙම හිතෙනවා, මගේ වයස අවුරුදු 16ක් වැනි කාලෙදි මට හිතෙනවා බෝගහක් යටදී රේණුකානි චන්ද විමල නායක හැමදුරන්ගේ අභිධර්ම පොත්, විදර්ශනා භාවනා පොත් ආදී කියන සමය ඒ කාලෙදි හිතෙනවා, මොකද හිතන්නේ නිරායාසයේ ජීවත් වෙන්නට ඇත්නම් මොනතරම් සහනශීලීත්වයක් තියනවද කියලා හිතෙනවා. නිරායාසයේ ජීවත් වෙන්න නැත්තම් මොකද්ද මේ නිරායාසය? ඊට පස්සේ හොයන කොහොමද මම නිරායාසයේ ජීවත් වෙන්නේ? නිරායාසයේ කොහෙද තියෙන්නේ? නිරායාසයේ කියන දේක් දැක්කම නිරායාසයට පරිවර්තනය වෙන්න බෑ. ඒ පරිවර්තනය වීම අවශ්‍යයි. කොහොමද මම මේ නිරායාසයට පරිවර්තනය වෙන්නේ? දැන් ඔබට කොතරම් කිව්වත් ඔබේ මමත්වයෙන් ගැලවෙන්න කියලා ඔබට ඒ දේ කරන්න බෑනේ. මට ඒ දේ කරන්නත් බෑ. මොකද හැමතිස්සෙම ඉදිරිපත් වෙන්නේ මේ වැඩේ කරන්න මමනේ. දැන් මේක මම කියන එකක් නෙමෙයි, මේක ඇත්තෙම ඔබේ හිතට දාලා බලන්න වැඩේ ඇත්තද කියලා. මොකද කතාව කොච්චර කිව්වත් බෑ. ඇයි එන්නේ? යොමු වෙන්නේ මමමයි. මොනවා කළත් මමමයි. සිත එකඟ කරන්නේ මම, හිත සංසුන් කරන්නේ මම, විඳවන්නේ මම, විඳින්නේ මම. ඉතින් මම හැටියට ඉන්නයි බලන්නේ. ටික කාලයක් යනකොට තේරුම් ගන්න ඕන මම හැටියට ජීවත් වෙන එක නෙමෙයි අපි උත්සාහ කරන්න ඕන, මම නැතුව ජීවත් වෙන්න. මොලේ නැත්තම් ඕකට මට ආයි අහනවා, හාමුදුරනේ කොහොමද ඉතින් මම නැතුව ජීවත් වෙන්නේ? එච්චර සරල වෙන්න එපා, එච්චර පොඩි ළමෙක් වෙන්න එපා. මේක පණ්ඩිත වේදනියෝ ඈ, මෙච්චර ලොකු ඔළු ගෙඩියක් තිබිලත් මේ හාමුදුරුවෝ පුදුම වහන්සයක් ගත්තා. ඒක තේරුම් ගන්න තේරුණා නේද? මට පස්සේ අවසානයේ හිතෙන මොලේට ලේ මදි වෙන්නේ නැති කියලා ඔළුවෙන් හිටගෙන මේ ගැන කල්පනා කළා. කෑත්ත කතාවක් අද කොට්ටයක් තියලා ඔළුවට හිටගත්තාම ටිකක් මොලේට ලේ බහිනවනේ, එතකොට ඔස්සේ ඒක තේරෙයි කියලා. ඒකෙන් ඔබට අදහස් වෙන්නේ මොකද්ද? මේ ගැන මහා පුදුම විද්‍යාත්මක නුවණකින් පරීක්ෂණයකින් බලන්න ඕන. ඔය සිහි බුද්ධිය පොඩි ඔය මාකට් එකට ගිහිල්ලා බඩු ටිකක් ගනලා තම්බන් කන බුද්ධියෙන් මේක කරන්න බෑ. මේකට විශේෂ ඥානයක් ඕනේ. විශේෂ ඥානයක් ඕනේ. ඉතින් මේව තරවටු කිරීම තමයි, මේව රිදෙනවා තමයි ඔබ. හැබැයි මේ රිදින්න යහපත සඳහා රිදෙන රිදීමක් තියෙන්නේ. දැන් අම්මා තාත්තා තියෙනවනේ ගෙදරම, දරුවන්ට පෙන්නන්නම බැරි කෙනා සමහරවිට අම්මා තාත්තා දෙන්න වෙන්නේ නැහැ. ඒකයි මොකද අම්මා තාත්තා දෙන්න විතර දරුවන්ට බයින කෙනෙක් සමාජේ කවුරුත් නැහැ. කතාව ඇත්තද නැත්තද? ඉතින් කියනවා අර අර ටීචර්ත් හොඳයි, මෙයත් හොඳයි, අර ළමයාත් හොඳයි, මේමත් හොඳයි, කවුරුත් නැහැ මෙච්චර මට බයින කෙනෙක්. ඒ ඇත්ත විතර තමයි දරුවන්ගේ යහපත දකින්න කැමති කෙනෙකුත් තව කවුරුත් නැහැ. ඒ නිසා යහපත සඳහා රිදවීම සහ අයහපත සඳහා රිදවීම කියන කොටස් දෙකයි. ඒ නිසා යහපත සඳහා රිදවීම යහපතට හේතුකාරක වෙනවා. අපි විතරක් නෙමෙයි පින්නතර, ඔබත් ඔබේ මනසට රිදවන්න ඕන. ඒ කාට කියන්න ඕන මෙතනින් එළියට බහින්න? ආවන කරදරයක්. ඔබයි කියන්නේ ඔබටම කියනවා එළියට බහින්න කියලා. දැන් වෙන කෙනෙකුට නෙවෙයි, වෙනද කිව්වේ වෙන කෙනෙකුට කාට හරි එළියට බහින්න ආවන කරදරයක් කියලා. දැන් අපි අපේ මනසටම අපිටම කියනවා ආවන කරදරයක් එළියට බහින්න. තේනානේ? දැන් මම ඇමිලි පිටියේ ආනන්ද හාමුදුරුව බවට පත් වුණොත් මොන තරම් වේදනාවල් ගොඩක් තියෙනවද? ඇති දේවල් පිළිබඳව ඇත යන වේදනා, නැති දේවල් පිළිබඳව නැත යන වේදනා. හට ගන්නවද නැද්ද? හට ගන්නවා. එක තැනකදී ලොක් එකක් වෙනවා, තව තැනකදී සොක් එකක් වෙනවා. සමාජයේ හැමතිස්සෙම ඕක වෙනවනේ නේ. හම බලාගෙන ඉන්නකොට හැමතිස්සෙම ලොක්කා වෙනවා, සොක්කා වෙනවා පේනවා මනසේ. දැන් ඒක මහත්යෙක් ඔක ලස්සනට කතාවක් කිව්වා. ඒකෙන් ගැඹුරින් තේරුම් ගන්න මේ මහත්යෙක්ගේ වාහනේ සර්විස් සෙන්ටර් එකට ගියා. මියාව පරණ විසුවිසි ජිප් එකක් වම් පැත්තෙන් තියෙනවා. එයාගේ මැද ජිප් එක දැම්මා. එයා වටපිට බලලා එයා හිතනවා මේ සර්විස් සෙන්ටර් එකේ ලොකුම වාහනේ, වැඩිම වටින වාහනේ මගේ ජිප් එක කියලා හිතනවා. එහෙම ඩිංගක් වෙලා හිතාගෙන ඉන්නකොටම අලුත්ම 2016 15 එකද කොහෙද ගෙනල්ලා එහා පැත්තෙන් ගහවලු අලුත්ම ජිප් එක. දැන් මෙයා අර ජිප් එක බැලුවාම අදිමානයක් ඇති වෙනවලු මගේ තමයි ජිප් එක කියලා එහා පැත්ත ගෙන. එයා මට වඩා පින්වන්තයි, මට වඩා ලොකු අලුත්ම එකක් ඒක ජිප් එක කියලා ඔයාට එතනින් හීනමානයක් ඇති වෙනවලු. අර ජිප් එක බලනකොට හීනමානෙ, මේ ජිප් එක බලනකොට අදිමානෙ ඇති වෙනවා. දැන් දෙකට මැදි වෙලා මෙයා මැද ඉන්නේ. ඔය වැඩේ වෙනවද නැද්ද? හැමතැනම මගුල් ගෙදරට ගියහම ඕක වෙනවද නැද්ද? ඈ සමාජයට ගියහම, කාර්යාලයට ගියහම, උසවයකට ගියහම ওই தත්ති වෙනවා. ඔය தත්යෙන් සම්පූර්ණ අයිමේ ගණන් හැදින්න, සංසන්දනාත්මකව බැලිල්ල සම්පූර්ණයෙන් මනස අයින් කරගන්න. සම්පූර්ණයෙන් අයින් කර ඒක වැඩක් නැහැ. තිබුණොත් තිබුණාවි, නැත්තන් නැතුවද. තමන්ට හැකියාවක් තියෙනවා නම් ආයෙත් එතෙන්ට යන්න. ඒත් මේ සංසන්දනාත්මකව විඳවන විදිවිල්ල නතර කරා. ඒක වරදක් හැටියට, ඒක අවිද්‍යාවක් හැටියට කල්පනා කරන්න ඕන. දැන් මේ හැම දෙයක්ම කරන්නේ කොහොමද? සචිත්ත පරියෝධපනං, තමන්ගේ හිත තමන් පාලනය කර ගැනීමෙන්, මෙහෙයවා ගැනීමෙන්, තමන්ගේ හිතට තමන් ගුරුවරයෙක් වීමෙන්, තමන්ගේ සිතට තමන් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වගේ දරුවෙක් බලා ගන්නවා වගේ හිතට අවබෝධය එකතු කිරීමෙන්. දරුවෙක් හදන්නේ එහෙමනේ නේද? අවබෝධයට පුළුවන් තරම් එකතු කරලා දෙනවා. සම්මුතියෙන් හරි මෙතන පරමාර්ථ වශයෙන් ගැඹුරු සිතට අවබෝධයක් ලබා දෙනවා ලෝ දහම පිළිබඳව. අපි දුක් වෙන්නේ, අපි කලස්සලුවටපත් වෙන්නේ, එහෙම නැත්නම් අපි සතුටටපත් වෙන්නේ, ප්‍රීති ප්‍රමෝදයටපත් වෙන්නේ. හොඳට විමසලා බලන්න. හැම විටම ඔබේම දෙයක් නිසාද, තමන්ගේ දෙයක් නිසාද තමන් කලස්සලටපත් වෙන්නේ, තමන් සතුටටපත් වෙන්නේ? උදාහරණයක් කියන්නම්. ඔබ ලස්සනයි කිව්වහම ඔබ සතුටටපත් වෙන්නේ. ඒ සතුටටපත් වෙන්නේ ඔබේ දයන් නිසාද? නේ, අනුන්ගේ දයක් නේ. අනුන්ගේ දයක් කියන්නේ මේ සබාධාමේ දයක් නිසානේ. සබාධාමේ තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූතය කියන්නේ ජලය, උණුසුම නේද? මේ මහා පොළවේ තියෙන සාරය, සුළඟ වගේ දේවල් ටිකෙන් තමයි මේක පිරීලා තියෙන්නේ. එතකොට ඔබ ලස්සනයි කිව්වම හරි සතුට වෙනවා. හරි ශෝක මන් ලස්සනයි. නේ, කවුරුත් එහෙම නෙවෙයි. මම කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ හරියට රවුල කපලා දත් මැදලා ඉන්න ඕන නේ. ඒව නැත්තම් කොණ්ඩේ කියලා මිනිස්සු ඉන්න ඕන. ඉතින් මම මට නේ මම ලස්සනයි කියලා නේ කිව්වේ. කොහේද මම මේ කොමගේ අය කියලා කෝප්පු තිරප්පු මං අහන්නේ. බොඩි එක ඔයාගේ කියලා, මයි බොඩි කියලා කිව්වට ඔප්පුවක් තියෙනවද? ඉඩ මට ඔප්පුවක් මෙර උපැන්න සාතිකේ දෙනවනේ. ඒ උපැන්න සාතිකේ මෙයා උපන්න වෙලාව සහ ඒ ගම් පිළිබඳව තමයි ඒකේ තියෙන්නේ. ඒත් ඒක ශරීරයට දීපු සාතිකයක් නෙමෙයි. ඈ අපි මොනවද මේ කියන්නේ? දැන් බලන්න, එතකොට මනසින් අහලා බලන්න ඕන. ඔබේ සතුට ඇති කරගත්තේ ඔබේ දෙයක් වෙන්නේ නැහැ, මෝඩයා කියලා කියන්න වෙන. ඊළඟට අනිත් පැත්තෙන් දුක් වෙනවා. කෙස්ටි කැලෙනකොට, දත් ටික වැටෙනකොට, කනස්සල්ලට, ලොකු කනස්සල්ලටපත් වෙනවා. සමහර අය කොණ්ඩ යන පටන් ගත්තාම ඒගොල්ලන්ට සියදිවි හානි කරගන්න හිතෙනවලු. ජීවිතේ ඒ තරම් දුක්බර අවස්ථාවක් බවට පත් වෙනවා. ඇයි ඒක? උඩ තමන්ගේ දෙයක් වෙන්නේ මේ අපේ නොවන දේවල් අපේ කරගන්න ගියාම හැමතිස්සෙම ස්වභාව ධර්මය ඔබට දැඩිසේ දඬුවම් දෙනවද නැද්ද? දැඩිසේ දඬුවම් දෙනවා. හොරකමක් කළාම හොරෙකුට රජයෙන් දඬුවමක් දෙනවා. සබාධමත් එහෙමයි. සබාධමේ තියෙන දේවල් ඔබ හොරකම් කරන්න කරන්න සබාධම ඔබට දඬුවම් දෙනවා. ඔබ රිදවනවා. වේදනාවට පත් කරනවා. එනිසා හොරෙක් නොවන්න. බාහිර හොරෙක් නෙවෙයි, නීතියට හොරෙක් නෙවෙයි. මම මේ දැන් කියන්නේ ඒකත් වෙන්න එපා. ධර්මයට සබාධමට ඔබ හොරෙක් වෙන්න එපා. ඒ කියන්නේ ඔබට අයිති නැති දේවල් ඔබ අරන් දුවන්න එපා. ඔබට තේරෙනවද ඒක? ගැඹුරින් වටහා ගන්න එක. ඇයි දුවන්න එපා කියන්නේ? ඔබට දඬුවම් ලැබෙනවා. වේදනාව ලැබෙනවා. ඔබ හොරින් යමක් දැක්, බාහිරින් හොරින් යමක් දැක් කරන් යනකොට ඒක පස්සේ අයිතිකාරයෝ හරි පොලිස්කාරයෝ හරි දුවගෙන එනවා. ඒකනේ කතාන්දරේ. එතකොට මේ සබාධමී දෙයක් ඔබ හොරගම් කරගෙන යනකොට මොකද කරන්නේ? ඒ සබාධමී අයිතිකාරයෝ ටික අපේ පස්සෙන් එළවනවා. එළවල එළවල අවසානයේ මොකද කරන්නේ? අයිතිකාරයෝ මේක අයිතිය ලබා ගන්නවා. ඒක වෙනවද නැද්ද? වෙනවා. ඒ නිසා ඔබ මනසින් අවබෝධයෙන් අයිතිය ඇති දේ අයිතිය ඇති දේ වශයෙන් උත් අයිතිය නැති දේ අයිතිය නැති දේ වශයෙන් උත් දකින්න. ඔබට අන් සියල්ල අයිති ඔබට අහිමි එකම එක දෙයයි. මොකද්ද? මම කියන පුජ්‍යලත්වය පමණයි. ඔබට අහිමි ඔබ තුලින් හිතන්න මට අහිමි මම. එපමණයි. මට අහිමි මම. අන් සියල්ල ඔබට හිමි ඔබට අහිමි ඔබ. ඒක හොඳට විදර්ශනා කරලා බලන්න නෝනින් බලන්න. හරියට කරුණක් විනිවිද යන්න ඕන නෝනේ. හරි තීක්ෂණ බුද්ධියෙන් අහන්න ඕන. බුදුජානන් වහන්සේ දේශනා කරද්දී හැම විටම ඉල්ලීමක් කරනවා හොඳින් සවන් දෙන්න. එහෙනම් මේක බාගෙට හොම සවන් දෙන්න එපා. හඳුරු හරි දේ කිව්වත් ඒත් කමන්නේ, වැරදි දේ කිව්වත් ඒත් කමන්නේ. එහෙම නෙමෙයි. හොඳින් සවන් දෙන්න. දිරවන්න ඇති දේවල් තිබුණොත් ඒක පැත්තකින් තියන දැන් අපි කෑම පිගානක් අම්මලා බෙදලා දුන්නයි කියලා ඕකේ තියෙන ඔක්කොම කන්නේ නැහනේ නේද? නැටි තිබුණොත්, කටු තිබුණොත්, ලෙලි තිබුණොත් මොන මොන හරි ඒ දේවල් අපි අයින් తీරෝනේ. ඒ නිසා ගොඩාක් දිරවන්න ඇති දේවල් තිබුණොත් සාමුදුරන්ගේ දේශනේ ඒක පොඩ්ඩක් පිගානේ අයින් තියන්න කියලා අර අනුභවයේ සුදුසු ටික හොඳින් හපල අනුභව කරන්න. හොඳට ජීර්ණය වෙන විදිහට රස බලලා හොඳට අනලා අනුභව කරන්න ඕන. බෙදලා දුන්නම් අනලා කන්න තේරෙන්නේ තිබ බබාලට නම් මේක හරියන්නේ නැහැ. සමහර බබාල ඉන්නවනේ එයාට බෙදලා දුන්නම් අනලා කන්නත් දන්නේ නැහැ. ඒකත් කවන්න ඕන. ඒ නිසා මම කියන්නේ බෙදලා දුන්නම් අනලා කන්න තේරුම් ගන්න. මම ඉතින් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ මම මේක බෙදලා හරිගස්සලා පිඟාන දෙනවා. එතන ඉඳලා බටර් දාගන්න එක ජීර්ණය කරගන්න එක තමයි වැඩ. එනිසා බෙදලා දුන්නාම අනල කන්න තේරුම් ගන්න ඕන. හැකියාව තියෙන්න ඕන. ඇයි ඔබ මේ දහම තේරුම් ගන්නේ? මෙලව සැනසille පිණිස. ඇයි ඔබ මේ දහම තේරුම් ගන්නේ? සසර සැනසille පිණිස. අපා බය එහෙම තියනවනේ නේ. කොහේ අයිද දන්නේ නැහැ කියලා නිකන් බයක් තියනවනේ. ඔය හැම ආගමකම අයට තියෙනවා, ඒ වැඩේ තියෙනවා. බයක් තියෙනවා. දෙයෝ බාරගනේද අතාරීද කියලා. එනිසා සුබාදහම ඔබ මොන විදියටද බාරගන්නේ කියලා ඔබටම තේරේ. මෙතන ඉන්න පින්නතුන්ට මෙහෙම මෙහෙම ඇයි මෙච්චර මේ දොස් කියන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එහෙම නැත්නම් මෙච්චර මෙච්චර තව තවත් අපි අපහසුවට පත් කරන්නේ ඇයි කියලා හිතෙන්න පුළුවන්. ඔබ ගොඩක් හොඳ නිසා. නේ? දැන් රටේ ජාත්‍යන්තර තරගාවලියකට ගන්න රටේ ඉන්න දක්ෂයා. දක්ෂය අරගෙන නිකන් තියන්නේ ඔය. පහ 24 වෙනි පුහුණු වීම වලට දානවා. එළම මේ හිතනවා ඇයි අර අර අනිත් අයට මෙච්චර කරදරයක් නැහැ ඇයි මට මෙච්චර පුහුණු වෙයි. ඔබ ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලියට දාන්නයි හදන්නේ. මේක රම්පදක්කමක් ගන්නයි මේ හදන්නේ. ඒ නිසා මතක තියාගන්න ඔබ තවත් පුහුණු වෙයි මේ වැඩි කරලා දෙන්නේ ඔබ මේ අර ඔලිම්පික් තරගයට දාන්නයි හදන්නේ. ඉන්ටර්නැෂනල් තරගයකට දාන්නේ හදන්නේ මේ ග්‍රාමීය තරගවලට නෙවෙයි. ඒ නිසා ඔබ වැඩියෙන් ට්‍රේන් කරන්න සිද්ධ වෙනවා. පුහුණු වීම වලට දාන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒක මතක තියාගන්න. ඔබ වැඩි පුර මේ පුහුණු වීම කරන්නේ සම්පදක්කමකට එහෙම නැත්නම් විශිෂ්ට අවබෝධයක් කරා ගමන් කරන්න. දේශනාවක් කරලා නිකන් මේ කට්ටියක් එකතු කරගෙන කාලෙක වල වැඩක් නැහැ. ඔබත් ඇත්තටම දේශනාවල් වලට ගිහිල්ලා නිකන් පුටුරත් කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඉක්මනින් දහම තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. ඉක්මනින් වටහා ගන්න උත්සාහ කරන්න ඕන. මොකද ජීවිතය කියන්නේ නොතේරෙනව නම් කළ යුතු එකම දේ තමයි නොතේරෙන තැනම ඔබ පරීක්ෂාවට ලක් කරන්න ඕන. පැහැදිලිද? නොතේරෙනව නම් මොකද කරන්න ඕන ඔබ? නොතේරෙන තැනම වඩා වඩා පරීක්ෂාවකට ලක් කරන්න ඕන. ඒකයි වැදගත්. නොතේරෙනව නම් වඩා වඩා පරීක්ෂාවට ලක් කරන්න ඕන. එවිටයි අවබෝධය කියන එක පැන නගින්නේ. පැහැදිලිනේ? එහෙම නැතුව ස්වාමීන් වහන්සේ දේශනා කරන ප්‍රමණින්ම සිටියොත් ඔබට අවබෝධයට පත් වෙන්නේ නැහැ. ඔබ අනිවාර්ය වශයෙන්ම හඳුරගේ දේශනාව අභිභවා ඉක්මවා හිතන්න පුළුවන්කම ලැබෙන්න ඕන. ඉක්මවා හිතන්න පුළුවන්කම ලැබෙන්න. ඔබට තේරෙනවද ඒදී? හොඳයි අපි කොතේ නතර කරන්නේ? කොයිද නතර කරන්නේ? ඈ මොකද නතර කරපු දැනේ? ජීවිතය හැම ඉස්සරහ ඉන්න කෙනෙක් කියන්නේ මට මතක නැහැ. ඈ ඔලිම්පික් තරගයට යන්න කියලා. හරි හරි. ඒස වීර්ය කියන එක අත්‍යවශ්‍ය කරන කාරණයක්. මොකද වීර්ය මහත්ය යන ආරද්ධ වීර්ය කියලා බුදුන් ආරම්භන ලද වීර්ය, ආත්මහරින ලද වීර්ය, සතර සම්ප්‍රදාන වීර්ය කියන එක හරියටම ඕන. මොකද දුකින් ගැලවෙන්න ලේසි නෑ. මොකද බඳවන වේගයක් තියෙනවා නම් ඒ වේගයට වඩා වැඩි වේගයක් ඕන එක ගලවන්න. ප්‍රපාදයට වැඩිච්ච වාහනයක් තියෙනවා නම් ඒක සමහර වෙලාවට ඒ වෙනිම බලයක් තියෙන වාහනයකින් ගන්න බෑ. අපි ගේන ඊට වඩා අධි බලති වාහනයක් දොඹකරයක් වගේ එකක් ගෙනලා තමයි අර වාහනේ උඩට ගන්නේ. පැහැදිලිනේ? යමක බන්ධන වේගය කොච්චරද ඊට වඩා වැඩි වේගයක් යොදන තැන තමයි කාන්දම් බලයක් හරි අපිට මෙහෙම ඈඩ් කරගන්න හැකියාව තියෙන්නේ. ගම්මෙහිකින් හරි ඒක ඇලිච්ච වේගය සහ ඒ බැඳුණු ශක්තියට වඩා ශක්තියක් යෙදවීමෙන් තමයි අපිට ගලවන්න පුළුවන්කම තියෙන්නේ. දැන් තේරුණානේ? එහෙමනම් මනසේ බැඳවන වේගය කොච්චරද? ඊට වඩා වැඩි වේගයක්, වැඩි වීර්යයක් ගැලවීම සඳහා අත්‍යවශ්‍යයි. ආයි කියන්නේ ඉතාම වැදගත් කාරණයක්. තේරුණානේ? මම කියන්නේ භෞතිකව ගලවන්න නෙමෙයි, මනසින් ගලවන්න. ඇයි මනසින් අපි ඒක ගලවන්න ඕන? මනස අවිද්‍යා සහගතව පවතින එකේ තේරුමක් නැහැ. තේන? අවිද්‍යා සහගතව බැඳීමක් තබාගෙන සිටීමේ වැඩක් නැහැ. විද්‍යාත්මකව සම්බදතාවයක් තිබුණහම ඇති. මම කියන්නේ විවාහයේ වුණත් එච්චරයි. දරුවන් අතර වුණත් එච්චරයි. සමාජයේ යහළු එළියන් අතර වුණත් එච්චරයි. විද්‍යාත්මක බැඳීම තිබුණාම ඇති. අවිද්‍යාත්මක බැඳීම අනවශ්‍යයි. ඒ කියන්නේ තමන්ට අයිති නැති ප්‍රමාණයෙන් යමක් බඳවා ගන්න එපා. ඒක හොඳට තේරුම් ගන්න. අයිති ප්‍රමාණයට බඳවා ගන්න. අයිති නැති ප්‍රමාණයට බඳවා ගත්තහම මොකද වෙන්නේ? අර මේ කැලණි විශ්වවිද්‍යාලෙද කොහෙද නැල්ලා ගෑල්ලා මේකින් අහලා අවසානයේ ගෑල්ලා මෙයා අකමැති කිව්වා. 41 වතාවත් කොහෙද බීගෙන් ඇල්ලා බැලුවා ගෑල්ලා මෙයා. ඇයි? අනවශ්‍ය ප්‍රමාණයට බඳවලා. එයත් මී යනවා. අනවශ්‍ය විදියට බෙදෙන්න බැඳෙනවා. අම්මා තාත්තා කැමති කියලා අර බෙල්ල වැදලා ගන්න තැන් තැන් වල ගීට. ඇයි මේ ප්‍රශ්න වලට බය මිනිස්සු? මමත්වේ නිසා. ඇයි ප්‍රශ්න දාගන්නේ මිනිස්සු? මමත්වේ නිසා. ප්‍රශ්න වලට බය මමත්වේ නිසා. ප්‍රශ්න දාගන්නේ ඇයි? මමත්වේ නිසා. පොලිසියට බය හොරෙක් නිසා. හොරකම් කරන්නේ මමත්වේ නිසා. නැත කරන්නේ මමත්වේ කරන්නේ. මමත්වේ නැත්තම් එයාට එහෙම දෙයක් කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. ඒ වගේ තමයි ඔබේ මමත් ඔබේ මනසේ ඒ බය කියන එක තියෙන්නේ හොරෙක් නම් විතරයි. ඒ නිසා කිසි වෙලාවක සබා දහමට ඔබ සොරෙක් නොවන්න. ඔබ කාට හොරෙක් නොවුනත් ඔබ සබා දහමට හොරෙක්. ඔබේ සිත මම කියන්නේ ඔබේ හදවතට කතා කරන්නේ. ඔබටත් නෙමෙයි පෞද්ගලික ඔබට නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔබේ සාංශාරිකගත මනසට මේ කතා කරන්නේ. ඒ මනසට මම කියනවා ඔබ සබාධාමයේ හොරෙක්. ඔබ ඒක තේරුම් අරගෙන නැද්ද තාම? සබාධාමයේ හොරෙක්. ඒක තේරෙනවද? දැනෙනවද? තමන් ඇත්තටම මේ තරද ඉන්නේ? තමන් ඩයි දිනේදී හුලං තමන්ගේ කියලා ගන්නවා. ඔක්සිජන්. එහෙනම් දෙයනි මං ඔක්සිජන් වලට මේ සුළඟට සබාදාමට අයිතිනේ. එහෙම හිතුවද? හිතුවේ නෑ. තනිකර හොරෙක් විදියට ගත්තේ. මට අයිති දෙයක් හැටියට ගත්තේ. අර කියනවා අපි සමහර අය මෙහෙම පාරේ යනකොට එයාගේ වගේ පාරේ යන්නේ කියලා. ඉතින් මෙයත් එහෙමයි. මෙයා එයාගේ වගේ ඉන්නේ. පැහැදිලිද? දැන් හිරු එළිය අපි ලබා ගන්නවා. අපේ වගේ ගන්න අපි. මේ මේ මනසට මේ පාඩම උගන්වන්න, හරියට උගන්වන්න. එතකොට තමයි මෙයා නිවැරදි වෙන්නේ. තේරෙන කරුණ පැහැදිලි කරලා දෙන්න පෙමොලේට. නැත්නම් එයා ඒක හරියට ගන්නෙ නැහැ. දැන් ගොඩාක් දේවල් නිවැරදි කරගෙන ඇවිල්ලා ඉන්නේ. ඒ නිවැරදි කිරීම වඩා නිවැරදි කරන තත්ත්වයට මේ පරිවර්තනය කරන්න උත්සාහ කරන්නේ. මනසට කියන්නේ ඔබ ඔබ කොහොමද ඔය තනියෙන් ඔච්චර ඔච්චර අනර්ථකාමී විදියට හිතන්නේ? නිර්ර්ථකාමී ආකාරයේ නිෂ්කාරණ විදියට ඔය විදියට හිතන්නේ කොහොමද? ඔබත් එක්ක ඔබ සාකච්ඡා කරන්න බුදු කෙනෙක් මවාගෙන සක්මන් කළා කියන්නේ ඔය කතාවත්. බුදු වෙන්න දරපු ව්‍යායාම උත්සාහයන් ටික තමයි බොහෝම ලස්සනට තියෙන්නේ සස්සකියේ. ඔබ ඔබ දෙස බලන්න, ඔබ ඔබ සමග කතා කරන්න. අවිද්‍යාත්මක මනස සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක කරන්න. ඔබ ළඟ මායя ඉන්නවා. ඔය මායයට බයයි කියලා කිව්වට මේ මායя ඔබත් එක්කම මේ ලෝකේ ඉන්නවා, ජීවත් වෙනවා. සමහර අය ඉස්සර පච්චෙම්ම එක කොටා ගන්නවා. කොහොමද කරන්නේ? මොකද කියන්නේ? මරුවා සමග වාසය කියලා. දැවක පච්චකෙටුවේ නැති වුණාට හැමෝම මරුවත් එක්ක ඉන්නේ. ඉඳලා හිටලා කියනවා ඔන්න මට මරුව නැග්ගා කියලා. තේරෙනානේ? මරුව නැග්ගා කියලා කියන්නේ මරුව ඇවිස්සලා ඉස්සරහට ඇවිල්ලා යාවේ. හැමෝගෙම ළඟ මාරයෙක් ඉන්නවා. ඒ මාරයා ඔබ සසර දැඩිව බඳවන්න සූදානම් වෙලා ඉන්නෝ. ප්‍රඥාහීන කෙනෙක් වුණොත් එයා දැඩිව ලෝකෙට බඳිනවා. ලෝකෙට බැඳෙන තරමට ඒ මිනිසයා දුප්පත් වෙනවා. ලෝකේ අතහරින තරමට එයා පෝසත් වෙනවා. ඒ සම්පූර්ණ ඇත්ත කතාවක්. දැන් ස්වාමීන් වහන්සේලා හැදියට ස්වාමීන් වහන්සේලා තමයි වැඩිම මනසේ අත්හැරීම පුරුදු කරන්න ඕන පිරිස. එහෙම පුරුදු කරනකොට වැඩිම පෝසත් වෙන්නේ හාමුදුරුවෝ. බලන්න හාමුදුරුවන්ට හොඳම වාහන තියෙන, හොඳටම පන්සල් තියෙන නැද්ද? හොඳටම හැමදේම තියෙන්නේ. හොඳම ආහාර පාන හම්බෙනවා, හොඳට කීර්ති ප්‍රශංසා හම්බෙනවා, පාවද හම්බෙනවා, වාවිෂ හම්බෙනවා, මේ ඔක්කොම සුදු වියන් හම්බෙනවා, ඔක්කොම හම්බෙනවා. ඇයි ඒ? අතහරින නිසා. මං අල්ලගත්තන අපේ අමාර දෙන අක්කර භාගයේ විතර ගිහිල් මණ්ඩියක් කරගෙන තාම ඇමිලි පිටිසි අල්ල ගන්න ගියා නම් ඈ මට අරක ඕන මේක ඕන කියලා ඉත නැත්තම් ඉඩම් කඩම් වලට සහෝදරයොත් එක්ක ප්‍රශ්න කරගෙන ඉනි පොඩි පොඩි දේවල් වලට ඇල්ලුණා නම් එහෙම එතන තේනරේ. එහෙම නැත්තම් කවුරු හරි දකින තරුණ කාලේදී ගියාල්ලා මේ පොඩි එහෙම බැඳිලා ඇවිල්ලා ගියා නම් එහෙම මොකද ඒ තාවත් කරත්තේ දැන් යනවා නේ. නමුත් මේ මේ ප්‍රඥා වහිමයක් මෙහෙම තියෙනකොට ඉතින් මේ තේරෙනවා මේ පොටි දෙයකට මෙහෙම ඇලීමකට වැඩි යන්නගේ. මම අපි කියන්නේ ඒ தත්ත්වෙටම ඔයගල්ලන්ට එන්න කියලා කියන්නේ මහාන වෙන්න කියලා. නමුත් ඔබට නිවන් දකින්න මට්ටමට ඔබට අතහරින්න පුළුවන් නේ. මම කියන්නේ ඔබ අතහරින 100%. මහත්තර දින බැඳීම, දරුවන්ට තියෙන බැඳීම, සමස්තයට තියෙන බැඳීම 55%ක් අතරේ. දැන් තරාදී කියමුකෝ. මේ පැත්තේ දිනව 55ක්, මේ පැත්තේ දිනව 45ක්. කොයි පැත්තටද බර වෙන්නේ? 55 තියෙන පැත්තට බර වෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර පැත්තට බර වෙනවා. ලෝකෝත්තර පැත්තට බර වෙච්ච ගමන්ම ලෝකෝත්තර දර්ශනය දකින්නවා. ඉතින් අනිත් 45 මදිද ඔබේ මේ ජීවිතය ගෙනියන්න? බොහෝම සංසුන්ව, බොහෝම දයාවෙන්, බොහෝම දයානුකම්පාව වෛර කරන්න නැතුව හිතින් ඔබට පුළුවන් අර 45 බැඳීමේ ලස්සනට ගෙනියන්න. අවබෝධය. සමන්ට හානියකුත් නැහැ, අන්නයට හානියකුත් නැහැ. බලන්න ඔබේ සමස්තය කියලා. අතහැරීමේ ගුණය 100ට කීයද? අල්ලා ගැනීමේ ගුණය 100ට කීයද? මගේ ගණනේ මං කරොත් එම අතහැරීමේ ගුණය 75ක් විතර තියෙනවා, අල්ලා ගැනීම 125ක් විතර තියෙනවා. ඉතින් පස්සෙන් යන්නේ නැහැ නේ ජීවිතේ. අර 125න් තමයි මේ කන්ට්‍රෝල් එක යන්නේ, බැලන්ස් එක යන්නේ. 75 හතරලේ ප්‍රීක මට පුදුමාකාර විදියට මේ සාහනයක් කැළවීමක්. දැන් ඔබ ප්‍රතිශතය බලන්න. එන්න බැලුවාම 185යි අල්ලගෙන අතරින් 120යි. 80ක 85ක් අල්ලගෙන නේද? ඒක අල්ලගන්න තරමට වේදනා. අතීත වේදනා, වර්තමාන වේදනා, අනාගතේ මට මෙහිම 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 වෙයි කියලා වේදනා. ඒ මට මෙයා මම අරගෙන අතීතය යනවා, මම අරගෙන අනාගතය යනවා, මම අරගෙන වර්තමානෙ ඉන්නවා. ඇති මමෙක් නෑ, මමේ කියලා අරන් යනවා. මමේ කියලා ඔය ඔලුවට තියාගෙන වටිනාකමක් ඇතුව තියාගෙන යන පෙට්ටිය පොඩක් විවර කරලා බලන්න මොකක්ද ඇතුලේ තියෙන්නේ කියලා. රැවටීමක් තියෙන්නේ. ඒ රැවටීම ඔබම ප්‍රත්‍යක්ෂ කරගන්න. අපි කිව්වට හරියන්නේ නැහැ. මමෙක් නැහැ, ඕක හිස්. ඕකේ මොකක්වත් මමෙක් සතේ පුජ්‍යලයක් නැහැ, ආත්මයක් නැහැ, ලබනාතු බෝධින කෙනෙක් නැහැ කියලා ඒක අපි කියලා හරියන්නේ නැහැ. ඔබ ඒක යථා අවබෝධය කරන්න ඕන, නැත්නම් ඔබේ රැවටීම දිගටම යනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි කියන්නම්කෝ. මුවාට අපි කිව්වට වැඩක් නැහැ, ඕක මිරිඟුවක් මෝ දුවන්න එපා ඕක පස්සේ කියලා. මුවාට පේන්නේ මේක ජලය වගේ නම් එතකන් එයා තුලේ රැවටීම පවතිනවද නැද්ද? දිවිල්ල තියෙනවද නැද්ද? සංසාරේ තියෙනවද නැද්ද? තියෙන. ඔබේ රැවටීම යම් තාක් සංසාරේ තියෙද ඒ තාක්කල් ඔබ සංසාරේ යනවා. ඔබේ රැවටීම හේවත් අවිද්‍යාව යම් තාක් යම් දවසක දුරු වේද එදාද සංසාරේ ඔබ නතර වෙනවා. එකම විසඳුම එකම යතුරයි තියෙන්නේ, අතහැරීම. පුජ්‍යලේක් වශයෙන් අතහැරීම නෙමෙයි, පුජ්‍යලයා අතහැරීම. ඔක වරදවා තේරුම් ගන්න එපා. තේරුණාද? පුජ්‍යලේක් හැටියට දැඩි පීඩනයක් දාලා මට එයා ඕනේ නැහැ, යන්න අපුරෝ, එයා සලකන්නේ නැහැ, එයා මෙහෙමයි, එයා හරමයි, එයා මෙහෙමයි, මම මෙහෙමයි, එයා එහෙමනම් මම මෙහෙමයි. ඒ පුජ්‍යලයා අතහැරීම. තේරුණානේ? පුජ්‍යලයා විසින් අතහැරීම. මේ පුජ්‍යලයා අතහැරීම, පුජ්‍යලත්වය අතහැරීම. එතකොට කොහොමද මේ පුජ්‍යලත්වය අතහරින්නේ? ඒකත් අපිට හරම තමයි කියන්නේ. මේ පුජ්‍යලත්වය මට බාධාවක්, මේ පුජ්‍යලත්වය මට වේදනාකාරී, මේ පුජ්‍යලත්වය මට හරි පීඩාවක්, මේ පුජ්‍යලත්වය මට හරි වෙහෙසයි, මට එපා මේ පුජ්‍යලත්වය. මම මොනම දෘෂ්ටියකවත් බැඳෙන්න කැමති නැහැ, මම මොනම සංකල්පයකවත් බැඳෙන්න කැමති නැහැ, මම මොනම චිත්ත ස්වභාවයකවත් බැඳෙන්න කැමති නැහැ කියලා කරලා ඍදු ජාර්සනයක් ඇති කරගන්න. ඒකත් ආයි බුද්ධලත් වෙන්නේ ඇති වෙන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එතෙන්ට යන්න එපා, එතෙන්ට වැටෙන්නේ නැති වෙන්නේ මෙතනින් පැනගන්න දැනගන්න ඕන. මනසට කියලා නිවන් දකින්න බෑ. මනසට හොරෙන් නිවන් දකින්න ඕන. මෙතන කිව්ව මං එන්නේ හේදසින් මනසට හොරෙන් කිව්වා. දැන් ඊයේ කිව්වා දෙන්න වෙන්නේ නැහැ කියලා වැවිල්ල තියෙනවා. එන්න වෙන්නේ නැහැ කිව්වොත් එනවා. එනවා කිව්වොත් එන්නේ නැහැ. ඒක ආයෙත් මම මනසට හොරෙන් ඉන්නේ, මං හෙට යනවා කියලා ලෑස්ති වුණොත් මොකක් හරි ප්‍රශ්නයක්. ඒ නිසා මනසට හොරෙන් තමයි නිවන් දකින්නත් වෙන්නේ. ඔබ කියන්නේ කොහොමද කියලා මගෙන් අහන්න එපා. ඔබම අධ්‍යයනය තුලින් ඒක තේරුම් ගන්න. පරීක්ෂණය කරගෙන යද්දි කොයි වෙලාවක හරි මතුවේ. ගිනි පෙට්ටියක් උනත් අරගෙන මෙහෙම මෙහෙම ගිනි කුරු ගහගෙන යනකොට වෙලාවකපත් වෙන වෙලාවල් තියෙනවනේ හොස් වැලා. ඈ ලී කැලි දෙයක් උනත් අල්ලගෙන අතුල්ලගෙන යනකොට ඒකේ ගින්දරක් මතුවෙනවනේ කොයි වෙලාවක හරි. ඒක ওই වෙලාවෙදි කියන්න බෑ. ඔබේ විමුක්තිය ඔබ මතු කරගන්න. ඔබ ඉන්න තැන ඉඳගෙන කවුරුත් මේ විනිශ්චයකට ලක් කරන්න, ගැඹුරු විනිශ්චයකට ලක් කරන්න බෑ. පුතඥන භාවය තුල ඉඳගෙන එතෙන්ද යන්නේපා අරහාමුදුරන්ගේ බණ මෙහෙම නෙමෙයි. දැන් සමහර පිරිසක් කියන මුළු දේශනාවල් මහලා කාගේ හරි හාමුදුරන්ගේ අර අඩුවක් වගේ තියෙන තැන හංගිස්සවන්න පුළුවන් තැන අරහවල් හාමුදුරුවෝ කියනවා මේ ලංකාවේ බුදුහාමුදුරු ඉපදුණයි කියලා. මේ ගේතාව තැනකට ගිහිල්ලා පොඩ්ඩක් ගලප්පලා ඇත්තද නැත්තද කියලා බලලා හංගිස්සව ගන්න. මං අහන්නේ ඔබට ලංකාවේ ඉපදුණත් ප්‍රශ්නයක්ද ඉන්දියාවේ ඉපදුණත් ප්‍රශ්නයක්ද කියලා. පන්දෙන උත්තරේ තමයි බුදුහාමුදුරු ලංකාවේ ඉපදුණා මට ප්‍රශ්නයක් නෑ. ඉන්දියාවේ ඉපදුණත් කමක් නෑ. ඉතියෝපියාවේ ඉපදුණත් මට කමක් නෑ. බුදුහාමුදුරු සුද්ධෝදන රජතුමාගේ පුතා වුණත් මහා මායා දේවීගේ ඒත් කමක් නෑ. එහෙම නැත්තම් අර බොහොම මේ වෙන කුලයක හරි එහෙම නැත්තම් ඔය දුප්පත් පවුලක හරි ඉපදුණත් ඒකත් මට ප්‍රශ්නයක් නෑ. මොකද ඥානෙ නේද? දැන් ඔබට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නිසා අනවශ්‍ය දේවල් ගන්නට එපා. අනවශ්‍ය දේවල් ගන්නට එපා. අවශ්‍ය දේ ගන්න නැත්නම් ඔබේ ප්‍රමාදය හරිම කනගාටුයි. මොකද ඉස්සරහින් ඉන්න ළමයට තමයි ගුරුවරයා වුණත් දියුණු වෙන ළමයට තමයි ඉගෙන ගන්න පුළුවන් කෙනාට තමයි වැඩි සපෝට් එක දෙන්නේ. එහෙමද නැද්ද? ටික ඉගෙන ගන්න බැරි කෙනාට ඔයා ඉනිසරේ අල්ලගෙන ඉන්න තරම් දෙයක් නැහැ. එන දවහරහ දිව්වත් එහෙමයි. ඉස්සරහින් දුන්න දෙන්න තුන් දෙනාට තමයි ට්‍රැෆික් බයික් එකයි වතුරයි අර ආරක්ෂාවයි අරවා මේ ඔක්කොම තියෙන. ඊට පස්සේ හිමින් දුවනේ තනියෙන් තනියෙන් හතක ගන්නවට. දැකලා තියෙනනේ දවහරහ දුවනේ. අර ඉස්සරහින් දුවන කෙනාට තමයි ඔක්කොම අප්පුඩියයි අරවා මේ ඔක්කොම ලෝකෝ සේමේ හම්බෙන්නේ හොඳට කන්න. මේකෙත් එහෙම තමයි. ඉස්සරහින් මෙන ඇයට තමයි ඔක්කොම පහසුකම් තියෙන්නේ. ඊට පස්සේ ගෙනයි ඔය මේ සැරේ දුවගෙන ආපු දෙයක්. පරවරන් දෙන්නේ අප්‍රමාදීව මේක තේරුම් ගන්න. මේක ඔබේ යහපත සඳහා මේක තේරුම් ගත්තයි කියලා බුදුහාඳුරන්ටවත් මටවත් කාටවත් දෙයක් නැහැ. ඔබේ මේ යහපත සඳහා ඔබ තේරුම් ගන්න ඕන මොකද්ද මේ ලෝකේ අකාලිකත්වය කියන්නේ මොකද්ද කියලා. ඔබ තේරුම් ගන්න ඕන මේ ලෝකේ ලෝකෝත්තරත්වය කියන්නේ මොකද්ද කියලා. මේ ලෝකේ කුමක්ද අවේදී සත්‍යය කියන්නේ කියලා ඔබ තේරුම් ගන්න. කුමක්ද මේ ලෝකේ නිරෝධය කියන එක තේරුම් කරගන්න ඕන. ඒක නුවණින් විදර්ශනාඥාණයෙන් අවබෝධ වෙනවා මිසක් දැන් ඔබ නිරෝධයටපත් වෙන්න කිව්වහම නිරෝධයටපත් වෙන්නේ නැහැ. ඒ මොඩ වැඩ කරවන්න බෑනේ. දැන් සමහර සාවින්නාන්සලා හරි යම් යම් අය දෙනවා දැන් නිරෝධයටපත් වෙන්න දැන් නිරෝධයේ ඉන්න කියලා. මොන නිරෝධයක්ද? ඒක හරියට අර වාහනයක් නැති මිනිස්සෙකුට අර හිතනවා දැන් ඔයා හිතන්න දැන් ඔයා කාර් එකේ ඉන්නේ දැන් වාහනේ ලොයි යන කිව්වා නිකන්. ඒක මොහොනයක් වගේ වෙනවනේ. ඒක නිරෝධයක් නැති මිනිස්සෙකුට කිව්වම දැන් ඔබ නිරෝධයටපත් වෙන්න නිරෝධයේ ඉන්න කිව්වම ඒක පිස්සුවා. දැන් ඔබ හතර වෙනි ධ්‍යානෙ දැන් ඔබ පස් වෙනි ධ්‍යානෙ කියලා කිව්ව එහෙම මේක මනසෙ තින්නපත් වෙන්නේ නැහැ. එහෙම නිකන් හිතෙනවා විතරයි. අර මොන විද්‍යාවෙන් බලුවා නේ දැන් ඔය ඉස්සරහ වතුර වලක් තියෙන උඩින් පයින් වතුර වතුර වලක් තියෙනවා කියලා කිව්වා මේ මැස්සේ උඩින් පයින්. ඒක මොකද? එහෙම කළා හරියන්නේ නැහැ. ඔබේ ඥානය තුලින් ඔබ උපදවා ගන්න ඕන ධර්ම. යත අවබෝධය ඇති කර ගන්න ඕන. යත අවබෝධය ඇති කරගත්තට පස්සේ ඒක අත්හරින දෙයක් නෑ. දැන් මං කිව්වොත් මේ ඔබට මේ ඉස්සරහ තියෙන ගෙදර අත්හරින්න කියලා. ඔව් මොකද කියන්නේ? ආවේ මේ මං දන්නේ නෑනේ මං බැලුවෙත් නෑ සායනාද නෑ අත්හරින්න එහෙම ප්‍රශ්නයක් නෑ මං අල්ලගෙන නෑනේ. නේද? ඒක නේද කියන්නේ? ඒක තමයි කියන්නේ. ඇයි ඒක අපි අල්ලගෙන නැත්තේ? අපේ යත අවබෝධයෙන්ම දන්නවා මේක මට අයිති නෑ කියලා. ඒ නිසා ඒ අවබෝධය දෙන නිසා ඒ හිතින්ම ඒක අත්හැරලා තියෙන්නේ. ඒ gedara මොනවා හරි තාප්ප බිඳිනවා වෙන්න පුළුවන්, කැඩෙනවා වෙන්න පුළුවන්, බිත්ති කඩා වැටෙනවා වෙන්න පුළුවන්, පේන්ට් එක සවුත් වෙනවා පුළුවන්, සීට් කැඩෙනවා වෙන්න පුළුවන්. මොනවා හරි මොනවද හරි දෙයක් වුණත් අපිට වේදනාවක් තියෙනවද? කිසිදු වේදනාවක් නැහැ. එහෙමනම් මෙන්න මේ Tamanට අයිති නැති දේවල් ටිකක් Tamanගේ අයිතියක් හැටියට අල්ලගෙන තියෙන ටික තේරුම් අරගන්න. එදාට ඔබට අරගේට යමක් වෙනකොට ඍදුම් වේදනා නැතුව වාගේ මේකටත් මේ මනසටත් යමක් වෙනකොට අර වගේම ඍදුම් වේදනා ප්‍රශ්න නැති වෙලා යනවා. තේරුණාද? ඒකේ අපේ මොන නිසා ඒකේ කැඩුම් බිඳුම් වෙනකොට ඍදුම් වේදනා නැහැ. මේකේ මගේ නොවන බව හරියට අවබෝධ කරගත්තාම ඍදුම් වේදනා නැහැ. එහෙමනම් ඔබ කොයිබ ඉඳලාද මේක දකින්න ඕන ලෝකේ? මමත්වයෙන් තොර වෙලාම තමයි බලන්නේ. මමත්වයෙන් තොර වෙලාමයි බලන්න ඕන. මමත්වයේ සංඥාවෙන් බලන්න එපා. මමත්වයේ ඇසෙන් බලන්න එපා. මමත්වයේ විඥාණයෙන් බලන්න එපා. ඒ ක්‍රියාවලියන් ටික එලෙසම තියෙනෝ ඒහි තිබූ අවිද්‍යාත්මක ශක්තිය මෙතනින් දුරු වුණාට පස්සේ ස්වභාවික ඉන්ද්‍රියන් පවතින්නේ. ස්වභාවික ඉන්ද්‍රියන් වලටත් වැරද්ද වැරද්ද විදියට, නිවැරද්ද නිවැරද්ද විදියට තේරෙනවා. එහෙම නොතේරෙන ගතියක් නැහැ. ඒ තරහ යන්නේ නැති ගතිය හරිය මෙහි තියෙනවා. එහෙම නේ. හරියන්නේ නැහැ කියලා තේරෙනොත් එයාට මේක වැරදි කියලා තේරෙනවා. අර ලෝභ ද්වේෂ මෝහ කුහක කම්මුල් කරගෙන තරහන ගතියක් නැහැ. නමුත් සාධාරණේ කියන්නේ මොකද්ද කියලා එක හරියට දන්නවා. සාධාරණේ කියන්නේ මොකද්ද කියලා දන්නවා. තේරුණා? ඒක දන්නවා. අර සමහර අය ඉන්නෝනේ මේ කුහක කමට කටයුතු කරන අය ඉන්නෝනේ. ඒ කියන්නේ යා නංගල නීතිඥෙක් වුණාම වැරදිකාරයාගේ පක්ෂේ වේවා, නිවැරදිකාරයාගේ පක්ෂේ වේවා ලෝය කෙනෙක් ඉදිරිපත් වෙනවා. දැන් වැරදිකාරයාගේ පක්ෂේ ඉඳගෙන හරි ලෝය කතා කරන්නේ තමන්ගේ ග්‍රාහකයා නිවැරදිකාරයෙක් හැටියට කටයුතු කරමින් ඉන්නේ. අන්න ඒ ගතිය මනසේ නැති වෙනවා. දැන් අපිත් එහෙම තමයි. හැම කෙනෙක්ගේම තමන්ගේ ජීවිතේට තමන් ලෝය කෙනෙක් තමයි. හැම දිස්සෙම කතා කරන්නේ මං හරි, මගේ ග්‍රාහකයා හරි, මගේ මොකද එයාට කියන්නේ, මගේ දායකයාද මොකද එයා කියලා, මගේ දායකයාද කොහෙද හරි කියලා, ඈ සේවා දායකයා හරි හරි කියලානේ. ඉතින් හැමෝමත් එහෙම තමන් වෙනුවෙන් තමන් ලෝය කෙනෙක්නේ. තමන්ගේ පැත්තට තමන් කතා කරන කවුරුම කෙනෙක් තමන්ගේ පැත්තට තමන් කතා කරන කෙනෙක් මොකද කියන්නේ? මගේ දේවදායකයා හරි, මගේ හිත හරි, මං හිතුවේ විදිහ හරි, මං කළ වැඩේ හරි. අවසානේ වැරදක් වුණා. ඉතින් අනික් කෙනාට ඉවසන්න පුළුවන් නේ කියලා කියනවා. ඉතින් ඔය හරි අසාධාරණ ලෝය කෙනෙක් දාගෙන ඉන්නේ ඔයගොල්ලෝ. මෙන්න මෙයා අයින් කරන්න ඕන. තේරෙනවද? ඉස්සෙල්ලම තමන් පුරුදු වෙන්න. තමන්ගේ පැත්තට වැරද්ද දාලා බලන්න. තමන් වැරදි නම් තමන් වැරදි කියලා තේරෙනවා. තමන් හරි නම් තමන් දැන් ලෝකෙට අපි වැරදි නොවෙන්න පුළුවන්. දැන් මේ උත්සාහ කරන්නේ සබදාහමර තියෙන අපි වැරද්ද දුරු කරගන්න. උත්සාහ කරන්නේ අපි. ඇයි අපි එච්චර දුරට යන්න ඕන? එච්චර දුරට යන්න ඕන මේ සසර මිදීම, මේ සසර නිවීම තියෙන එතන නිසා. දැන් කරන්න ඕන දේවල් ටික මේ දේශනය තුළ සිද්ධ වුණාද නැද්ද? කරන්න ඕන දේවල් ටික කිව්වා. ඔක්කොම එකට සම්පින්දනය කරලා ගන්න ඕන. දැන් මේ කසායත් සම්බන්ධ ඕන. මුල ඉඳලම දේශනේ අමතක කරොත් එහෙම එයාට මේ කසාය හදා ගන්න බෑ. නේද? දැන් පස් පංගුවක් එක බොන්න කියලා කියන්නේ ඒකට එක එක සංයෝජනේ වුණාම තමයි ඒකේ ගුණය එන්නේ එකට. එහෙම නැතුව ඒක වෙන වෙනම තම්බම් බිව්වත් වැඩක් වෙන්නේ නැහැ. දැන් මේ දේශනේ සම්පින්දණය කරන්න ඕන. හතරපද ගාථාව සම්පින්දණය කරන්න ඕන. සූත්‍රයකට සම්පින්දණය කරන්න ඕන. සම්පින්දණය කරන තැන තමයි අමුතුම සාරයක් කොට නැගෙන්නේ. තේරෙන්නේ නැතුයි කියලා අතහරින්න එපා. තේරෙන්නේ නැති හේ තේරෙන්න ගන්න උත්සාහ කරන්න. ගොඩාක් අය කරන්නේ මේ හැමදෙරගේ දේශනා තේරෙන්නේ නැහැ කියලා අතහරිනවා. මොකද උපාදානයේ පිණිසයි බණ අහලක් තියෙන මේගොල්ලෝ. බණ අහන්නේත් උපාදානයේ පිණිස. ඊට පස්සේ ගණන් ඉලක්කම් ටිකක් විතරයි ඔළුවේ තියෙන්නේ. බෞද්ධ හරිමතදාරේ. බෞද්ධයෝ කැමති නැහැ ආත්මයක් තියෙනවා කියනවටත් කැමති නැහැ කියනවටත් කැමති නැහැ. ඒකනේ තියෙනවා. ආත්මයක් තියෙනවා කිව්වත් ඒකත් බෞද්ධ විරෝධී කියලා හිතනවා. ආත්මයක් නැහැ කිව්වත් ඒකත් බෞද්ධ විරෝධී කියලා හිතනවා. ඇත්ත වශයෙන්ම ඔබ හිතියොත් ඉතින් ආත්මයක් නැහැ තමයි. මේ කියන්නේ සියල්ල වැරදි කියන එක. හරි එකක්වත් නැත. මහා ගොඩක් නෑනේ. දැන් බලමු ඔය ගණිතේ. ගණිතේ ඉලක්කම් කීයද තියෙන්නේ? 1 2 3 4 5 6 7 8 9 බිංදුව තියෙනවා. මේකට බිංදුවේ ඉඳලා අංක 9ක් දක්වා තියෙනවා. ওই ඉලක්කම් ටික භාවිතා කරමින් ගණන් කොච්චර හැදෙනවද? අප්‍රමාණ අසංගීයකට ගණන් හදන්න පුළුවන්. බිංදු මෙච්චර දහස් ගණන් දාලා ගණන් හදන්න පුළුවන්. ජීවිතෙත් එහෙමයි. ලොකු දෙයක් නෑ. සුඛ දුක්ඛ උපේක්ෂා. අතීත අනාගත වර්තමාන කියන කාල තුන. ඔය කාල තුනේ මොන තරම් ප්‍රභේදන හැදෙනවද? මොන තරම් දෘෂ්ටි හැදෙනවද? අප්‍රමාණ හැදෙනවා කෙනෙක්. කෙටිම ගත්තොත් දිට්ඨිය. හරි වැරදි හොඳ නරක සැප දුක ප්‍රිය අප්‍රිය දිට්ඨිය. ඇයි දිට්ඨිය? දිට්ඨිය දිට්ඨිය තියන්නේ මැද ඉන්නේ මම. මැද මම නැත්තම් දිට්ඨිය නෑ. නිර්මාණය කරන්නේ මිනිසා. ඒ නිසා දෙවියන් විසින් ලොව මැව්වා නොව මිනිසා විසින් දෙවියන් මැව්වා. ලෝ මැව්වා මිනිසා විසින් තමයි මේ ඔක්කොම අවල තියෙන්නේ. මිනිසා විසින්ම මමනෝ මිනිසා විසින්ම ලෝකේ විනාශ කරන ඔක්කොම කරනවා. දැන් 2600කට 700කට කලින් බුද්ධාගම තිබ්බේ නෑ. 2016කට 2050කට කලින් කතෝලික දහමක් තිබ්බේ නෑ. අවුරුදු 2000 විතර කලින් මුස්ලිම් ආගමක් තිබ්බේ නැහැ. මේ සීටියද නැද්ද? අගේට හිටිය මිනිස්සුන්ට මොලේ තිබුණද නැද්ද? තිබුණා. අවුරුදු 30-40000කට කලින් තිබ්බනේ. ඒත් තිබ්බ. ඊට පස්සේනේ මේ වාහනේ. එතකොට තේරෙන්නේ නැද්ද මේ ආගම් කියන්නේ මොලේ ප්‍රශ්නයක් කියලා? සමහර අය කියනවා. එහෙනම් මන් දන්නේ මම නෙමෙයි. නේ ඒ විදිහට සමහර අය කියනවා. මං කියන්නේ නැහැ. මං කියොත් මට ගුටි ගන්න ඕන කියලා. සමහර අය කියනවා. දැන් මේක කාටවත් මොකක්ද විරුද්ධ කරන සත්‍ය තියෙන කොට එතන තියෙන සත්‍ය. ඒ කියන්නේ වැරදි කියන එකක් නෙමෙයි හරි කියන එකක් නෙමෙයි. හරි බුද්ධලේක් ළඟ හරි වැරදි දෙකම නැහැ. තේනවා. නෙවැරදිම පුජ්‍යලයා ළඟ හරි වැරදි දෙකම නැහැ. ඒ දෙකෙන් තොරවයි ජීවත් වෙන්නේ. හරි වැරදි දෙක තියෙන කාට? මමත්. ඒ නෙවැරදිම පුජ්‍යලයාට එහෙමයි. හරි වැරදි දෙකම නැහැ. ඒ නිසා තමයි සහනශීලී වෙන්නේ. මෙන්න මේ ඥාණයෙන් බලන්න, මේ ගුණයෙන් බලන්න, මේ දර්ශනයෙන් බලන්න, මේ යථා අවබෝධයෙන් බලන්න ඔබේ මනස ඔබ වෙනස් කරගන්න. ඔබ මීට පස්සේ අනුන්ගේ දේවල් වලට මගේ කියලා හිතන්න හිත පුරුදු කරන්න එපා. පළමුවම ඔබට අයිති නැති දේ තමයි ඔබේ ශරීරය, ඔබේ මනස. දැන් මගේ මොලේ හරි මනසේ හරි තියෙන දේවල් මේ බාහිරින් ගත්ත දේවල් ටිකන්නේ, උකහා ගත්ත දේවල් ටික. ඒවා ඒ තැන්වලට මත හැරලා දැම්මට පස්සේ මම කොහොමද? මම හරි නිදහස් හිස් මිනිසෙක්, හරියම නිදහස්. බාහිරින් තියෙන මතකයන් ටික නේද ඔබ තුල කම්පන ඇති කරන්නේ? ඒ දේවල් ඒ තැන්වලටම දැම්මම අපි නිදහස්. ඊට පස්සේ ස්වභාවයෙන් එතෙන්ට ඒ කටයුතු ගමන් කරනවා. විද්‍යාව උපදවාගෙන, ආලෝකයේ උපදවාගෙන, හැබැයි ආහු වෙලා නැහැ කොයි වෙලාවකවත් අවිද්‍යාවට. දැන් මේ මොහොතේ ඔබ තුල ක්‍රියාත්මක වෙනවා ඇති මෙන්න මේ දෙකෙන් එකක් තමයි අතහැරීම. අනිත් එක තමයි අල්ලා ගැනීම. අතහැරීම තියෙනවා නම් එයා ළඟ අල්ලා ගැනීම තියෙනවා. අල්ලා ගැනීම තියෙනවා නම් එයා ළඟ අතහැරීමකුත් තියෙනවා. දැන් ඔය න්‍යාය තේරෙනවද? දැන් ඔය හිතන්න කියන්නේ මම කියලා දෙන්නේ නැහැ ඔක්කොම. ඔය ටික හිතන්න ඕනේ. ඒක පොර මොලේ මේ මහ මොලේ ස්නායු මෙහෙම කෙලින් යනවා පේන. ඒ මොලේ වැඩ කරන්න ඕන. තේරෙනනේ? දැන් මොකද සයිලන්ස් දේශනා කරේ? අල්ල ගැනීමක් තියෙනවා නම් එතන අතහැරීමකුත් තියෙනවා. අතහැරීමක් තියෙනවා නම් එතන අල්ල ගැනීමකුත් තියෙනවා. සැනසෙල්ල ජීවත් වෙන්න මොකද දැන් කරන්න ඕන? අල්ලා ගැනීමත් අතහරින, අතහැරීමත් අතහරින. දැන් බලන්න අවදි වෙලා එතන. දැන් මට නම් පේනවා හරි ලස්සන දර්ශනය. අල්ල ගැනීමක් අතහැරියා, අතහැරීම අතහැරියෝ ඉදවත්. ඊට පස්සේ ඉතින් doing less. ක්‍රියාවෙන් තොරයි. වැඩ වඩාත් එතනින් අවදි වෙන්න. වැඩ වඩාත් එතනින් අවදි වෙන්න. මනසේ නිවැරදි තැනින් අවදිවන්න. දර්ශනය තුළ නිවැරදි තැනින් අවදිවන්න. කුමක්ද නිවැරදි තැන? අතහැරීමත් අතහැරලා. අල්ලගෙන ඉන්න කොහොමද අතහැරලානේ? අතහැරීමත් අතහැරලා. එතනින් ඔබ හරියට අවදි වෙන්න, අවදි වුණොත් ඔබේ ජීවිතයේ සිනහව පමණයි ඉතුරු වෙන්නේ. සියලු දුක්ඛ දෝමනස්සය නැති වෙලා යනවා. මිනිස්සු මේ නිවන පිළිබඳව දන්නවා නම් හරියට පින්නතුනේ මුළු ඔක්කොම මේ දාලා ඇවිල්ලා මේ නිවන් දකිනවා. පෙර මොකද හේතුව? ඒ තරම් සැපක් තියෙන්නේ. ෆන් කිව්වට මේ වගේ ෆන් එකක් කොහෙවත් නැහැ. තේරෙනවද? ඔය ගිහිල්ලා පොඩි සවාරියක් ගිහිල්ලා හෝටලෙකින් කාලා හරි ෆන් එක ගේන. මම කල්පනා කරන යකෝ මේ කෑමක් කාලා දෙන ෆන් එක. ඊට වඩා කොච්චර ශ්‍රේෂ්ඨ මේ දෙයක් මේ ලෝකේ තියෙනවද නේ? සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. බුදුවදන් නිකක් නෙමෙයි කියනක. ඔය රසයන් අතර ශ්‍රේෂ්ඨතම රසය ධර්ම රසය. නිබ්බානම් පරමං සුඛං මේ ලෝකේ තියෙන ලස්සනම සැපේ නේද? ඇත්ත වශයෙන්ම මම විඳින්නේ සැප වෙනද? මම ඒ කාලේ ඉඳලම මේ සැප විඳින්න හොයපු කෙනෙක්. ඒ සැප විඳින්න තමයි කැමති. දුකට කැමති නෑ. දුකටපත් වෙනවට කැමති නෑ. එතකොට ගෑල් ළමයෙකුට මං අකමැති වුණේ ඇයි තරුණ කාලේ? දුක් විඳින්නේ නෑනේ. ඊළඟ හරි කරේ දාගත්තන ඉල්ල ගත්තන දුක් විඳින්නේ ඒක නිසා තමයි තිබුණා. එතකොට ගොඩක් අය සැපයි කියලා දාගෙන තියෙනවා. බර කරත්තර අතර පාත් දාගත්තාම බරයි. ඊට පස්සේ තියෙන ඒ නිසා මේ සැප විඳින්න කැමති කෙනා ලෝකෙට ඇලෙන්නේ නැහැ. ලෝකෙ උපාදානය කරන්නේ සැප විඳින්න කැමති කෙනා. තේරුණාද? මට නිලතල දෙන්න හැදුවා ඒක ඒක දේවල් වල. දැන් උනත් කියනවා දහම් පාසල් ප්‍රධානාචාර්යකම් ඒව මේව පවා දෙන්න හට ගත්තා. අනේ මට බෑ. ලොකු විහාරස්ථාන වල මහා නායකයෙක් කරන්න බැලුවා. මක්කෝ මේ පන්සල් මට ලොකු වැඩි. මට බෑ කරන්න. විශේෂයෙන් සමිති සමාගම් ඒව මේවත් එක කරන්න බෑනේ. එම කරන්න බෑ. ඒ නිසා ඒවා පුතජනත් එක්ක හරිය අමාරුයි. මාන උද්දච්ච විද්‍යාව විශ්ිනවනේ නේද? කාලය තුල යනකොට නේ මම මෙච්චරයි කරා, මම මෙච්චර කරා, මම මෙහෙම කරා, මම වටින කෙනා, මොකට කෙනා, මම සුසු කෙනා ආදි වශයෙන් හරි මේ ධර්මයේ නාමයෙන් ද්වේෂයේ වෛරයේ ක්‍රෝධයේ වතුරවා ගන්න බෑ. බැඳීමකින් තොරව හැකි අන්දමින් හැකි ආකාරයට ලෝකෙට සේවයක් කරන අතහැරීම. මම බරට කියන්නේ බැඳිලා නෙමෙයි. මම පන්සලක් පවත්වා ගන්නවා නම් බැඳිලා නෙමෙයි. හඳුමන් කදින ප්‍රතිවේක්ෂාවෙන් ඕක දැන් ගාතාවක් කිය කිය අපේ හාමුදුරු කරන එහෙම නෙමෙයි. ආධ්‍යාත්මය තුලින් අතහැරීම තියෙන්න ඕන. දැන් බින්දපාතේ වලඳනකොට පරිසංගායනසෝ බින්දපාතම් පරිසේවනේ මදවායන මදායන කිය එහෙම කියලා හරියන්නේ නැහැ. හිතින් ප්‍රතිවේක්ෂාව වෙන්න ඕන. හිතින් ඒකට නොඇලීම තියෙන්න ඕන. තේරුණාද? ඈ මේ චීවරය අදින්නේ මේකට මේකට කියලා. ඉතින් අර අමු පුතජන හාමුදුරුවන් වශයෙන් එනකොට නවකයෙකුට ඒක හොඳයි. ඊට එහායින් අවබෝධයටපත් වුණාට පස්සේ සිවුරු අඳින්නේ ප්‍රතිවේක්ෂාවේ, වැඩේ ඉන්න පන්සලේ ප්‍රතිවේක්ෂාවෙන්, දානේ වළඳන්නේ ප්‍රතිවේක්ෂාවෙන්, ගිලම්පස පරිහරණය කරන්නේ ප්‍රතිවේක්ෂා. ලෝකේ මේ ප්‍රතිවේක්ෂාව කියන්නේ ප්‍රත්‍ය අතහැරීම. අත්හැරීම හිතලා නෙවෙයි ඉබේම සිද්ධ වෙනවා ප්‍රතිවේක්ෂාව. අල්ලගන්න දෙයක් නැහැ කියලා තේරුම් ගත්ත තැන ආයෙත් ඉතින් අල්ලගන්න යන්නේ දැන්. දැන් ඔබ ලොකු බර පෙට්ටියක් හරි තියාගෙන යනවා. කරේදීයන් ගිහිල්ලා 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 මෙච්චර මොකද්ද මේක බර කියලා ඉල්ලලා පස්සේ කඩලා බලනවා. බැලුවාම කිසි වටින් නැති දේවල් ටිකක් තියෙනවා ඔක ඇතුලේ. කුණු ගොඩක් තියෙන්නේ. මේ කුණු බකියා දීලා තියෙන මේ වටිනාකම හැටියට. සමහර විහිළුවටත් කරනවා සමහර වෙලාවල් වලට. නේද? වටිනා කියන විදියට පොළොවල උතල කරලා දෙනවා ගෙදර කුණු බා. කුණු පැකට් එක දුන්නාම ගිහිල්ලා බලනකොට කුණු බා දීලා තියෙනවා. හැබැයි දැක්ක තැනින් එයා අතහරිනවා. අනිවාර්යයෙන්ම විදර්ශනා ඥානයෙන් ඔබ ළඟ ඔබ පිළිබඳව ඔබ පරීක්ෂණයක් ඇති කරොත් එයි මම මේ කා වෙනුවෙන්ද දුක් වෙන්නේ මම මේ කා වෙනුවෙන්ද මේ තැවීම ඇති කරගන්නේ කියලා අතහැරලා දාන වේදනාව අතහැරලා දාන හිතල විඳින්න පුළුවන් එයාට. නමුත් එයා වේදනාවේ වහලෙක් නෙමෙයි, ඉන්ද්‍රයන් තුල වහලෙක් නෙමෙයි, සිතෙහි වහලෙක් නෙමෙයි. ඉස්සර අපි සිතෙහි වහලෙක්ව සිටියා. ඒ නිසා අප්‍රමාණ හිතේ දුක් වෙනදා. හිතේ වහල්භාවයෙන් නිදහස් වුණාට පස්සේ පුදුමාකාර සැනසෙල්ලක්. ඉන්ද්‍රයන් වල වහල්භාවයෙන් නිදහස් වුණාට පස්සේ පුදුමාකාර සැනසෙල්ලක්. කොහොමද වහල්භාවයෙන් නිදහස් වෙන්නේ? අර නිවැරදි අතහැරීමේ ක්‍රමවේදය පුරුදු කළා. කොහොමද? අතහැරීමත් අතහරින ක්‍රමවේදය පුරුදු කළා. කොච්චර ප්‍රබලද කොච්චර සියුම්ද යනවද අතහැරීමත් අතහරින. ඔබට ඒක තේරෙන ඔබ ඒක තේරුම් ගන්න ඒක තේරුම් අරගෙන සචිත්ත පරිවෝතපන හිත ඒකෙන් දබනේ කරගන්න. අතහරින්න කිව්වොත් මේක ඇතුලේ ගැටීම කියන එක රැස් වෙන්න පටන් ගන්නවා. රැස් වෙනවද නැද්ද? ඔබ යමක් අතහරින්නේ ගැටීමෙන්ද නැද්ද? ගැටීමෙන්. හේතු දක්වා අතහරින්න. මේක හේතු නොදක්වා අතහරින්න. හේතු දක්වා අතහරිනවා කියන එක සමහර අය තේරෙන්නේ නැහැ. මේ මේ වීදුරුව කැඩිලා ඒ නිසා මම අතහරිනවා. මොකද හේතුව? gedara manusse hari අතහරිනවා නම් මේ යකා වුණා, බීලා හැමදාම කන මැද එනවා, මේක මට හරියන්නේ නැහැ, මම අතහරිනවා. මේ කියන්නේ නේද? ඒක තමයි කියන්නේ. දැන් කියන අර මේ පිටරට ගියපු ඔය අපේ දුරසේවිකානවල සමහර අය කියනවා හාමුදුරුවනේ මම පිටරට ගියේ අවීචි මහා නරකයට ගියත් කවන්නෑ කියලා තමයි මං ආවේ. මොකද හේතුව අපේ උන්ද බීලා රැට ආවම ගන්ධස්කාරේ මට ඉන්න බෑ. ඒක තමයි මට රට බැන්නේ. කොහොමද කතන්දරේ? යස වැඩි. ඒ හරි කාන්තාවන්ට ඔය දෙඩි මේ මේ සුරාපානේ ගඳ උල ගන්න බෑනේ. ඒගොල්ලෝ ගොඩක් අය රට බැලලා දෙන්නේ මිනිහමොන නිසා. එහෙම නැතු ආර්ථික දියුණු කරගන්න තියන අය ඇති. සමහර අය එහෙම තමයි යන්නේ. එහෙවම වෙන්න ඕන ඇත්තට එන්න. එහෙම නැත්තම් අපි මේ මේ මිනිස්සුයෙන් ළමයි හැදුවේ නැහැ. මොකද ඒ වගේම බීබද්දිත් තමයි හැමදෙරේ උපදින්නේ හැදුවොත්. එහෙම කියලා ඔහොම ඒත්නියගේ ළමයි හැදුවේ නැත් ඒකයි කියනවා. ඒ දේවල් එනවා. ඕකේ. ඒ සාධාරණයි. ඒක අසාධාරණයි කියන්න බෑ. තමන්ගේ විමුක්තිය තමන් සලස ගන්න ඕනේ. දැන් අපි හැමදෙනි බල දහම් මහගෙන අපි ඉන්නවා. මේ සැනසෙල්ල ඉන්නවා. ඒ ඒ දවස්වල හැමදාම අපි බීතියෙන් ඉන්නේ. මහා වේදනාවෙන් ඉන්නේ. හැමදාම සන්ධ්‍යාවට එකම යුද පිටියක්. බවටපත් වෙනවා. ඉතින් මං අද දහසකුත් සැනසෙල්ලේ ඉන්නවා. ඒ නිසා මිනිහ බොන ගෙවල් තියෙනවා ඔක්කොම බාරිවරුන්ට කියන්නේ සෞදි අරාබියට ඇරෙන්න වෙන රටවල් වලට යන්න කියලා. ගීල බනහන පටන් ගන්න. හොඳ දැනකට වැටුනොත් හොඳයි. එළ බත්ටි ගහගෙන ඉන්න. ඒක කරන් දෙන්නේ සිංහල ජාතිය නගා හිටවන්න තියෙන ක්‍රමය ඕකයි. ඇයි සිංහල මේ විශේෂයෙන් මේ බෞද්ධය බොන්නේ? දුකයි දුකයි දුකයි. ජීවිතේ වැඩන්නේ, දියුණුව කියන එක වැඩන්නේ, ලස්සන කියන එක වැඩක් නැහැ, සංවර්ධනය කියන එක වැඩන්නේ. ඒක බුද්ධ ආගමට අනුව විරුද්ධයි කියලා කල්පනා කළා. මොකද වෙන්නේ? එයා ඍණාත්මක සංකල්පයක මේ වෙනකොට තෙරපිලාද නැද්ද ඉන්නේ? ඍණාත්මක සංකල්පයක වැඩක් නැහැ, වැඩන්නේ නැහැ, වැඩන්නේ නැහැ කියලා තමයි. කෙනෙක්ගේ ආදර්ශය ගන්න අනුශාසනය ගන්න එපා. දැන් බුදුහාමුදුරුවන්ගේ ආදර්ශය ගන්නකො ලස්සන විහෙර විහාර, ලස්සන සුවඳ කුටියක්, මල් උද්‍යානයක හොය ඉදි වුණු ලස්සන දේවරම් මහ විහාරයක්, දැන් දේවරම් මහ විහාරේ මල්ගස් උගුලල මේ නෙමෙයි අර ජේත කුමාරයාගෙන් ඕක අරගෙන අර මල්ගස් උගුල සම්පූර්ණ මේ පිටෙන්නක් වගේ කරේ නෑ. ඒකේ ඒ විදියටම මල්ගස් තිබුණා. මල් පාරවල් ඒව තිබ්බා. ලස්සන පොළොවට මැණික් ගල් වගේ දේවල් අල්ලලා විසිතුරු අන්දමින් හදපු ආරාමෙ තිබ්බා. බුදුහාමුදුරන්ට සුවඳ හමමින් හැම මොහොතකම ඉන්න වහලට සුවඳ සෙවලි කළා. ලී ටයිල් එක සුවඳට ඇල්ලුවා. ඉතින් බලන්නකෝ ආදර්ශය ගන්නකෝ. මිනිස්සු හිතන්නේ ඒව තිබුණාම කෙලෙස් ඇති වෙනවා කියලා. අන්න ඒ චින්තනය තමයි සිංහල බෞද්ධයා විනාශ කරේ. ඔබත් විනාශ කරලා දෙන්නේ සිංහල බෞද්ධ. ඊට පස්සේ හැමදේම වෛර කරන්න, හැමදේටම වෛර කරන්න පුරුදු වුණා. අද වුණත් බුදුහාමුදුරු වැඩියොත් එහෙම බුදුහාමුදුරන්ටත් වෛර කරනවා. මොකද හේතුව ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ පාත්‍රයක් එල්ලගෙන යන අර හිඟන්නෙක් වගේ සෙරප්පු දෙකක් නැතුව පාර යන හිඟන්නෙක් බලාපොරොත්තු වෙන්නේ බුදුහාමුදුරු කියලා. හැබැයි බුදුහාමුදුරු වැඩියොත් අද කාලේ ජීවමානෝ ඉඳලා එහෙම නෙමෙයි වඩින්නේ. නේද? දැඩි ජනාධිපති ආරක්ෂාව යටතේ වෙරි නොහදින වාහනයකින් එහෙමද නැද්ද? මං අහන්නේ එහෙමද නැද්ද? සමහර වෙලාවට බුදුහාමුදුරු අකමැති වුණත් ඒකට රජේ කියයි. ඔබ වහන්සේ අකමැති වුණත් කරන්න දෙයක් නැහැ. ඔබ වහන්සේ වැඩි නොවදින වාහනේ යන්න ඕන. මොකද අපි වග කියන්න ඕන මේ රටට ආවම අපි ආරක්ෂා කළ නැවත ඒ රටට යවන්න ඕන. මේ ආරක්ෂාව යටතේ ඉන්න ඕන කියලා. දැන් ලංකාවට වැඩම කරපු හේතවරක් වැඩම කරපු අවස්ථාවන්වලත් ඒ රාජ්‍ය අනුග්‍රහය බලයේ තිබුණද නැද්ද? තිබුණා. රජතුමාගේ යටතේ තමයි ඒ ආරක්ෂාව යටතේ තමයි බුදුහාමුදුරු වැඩම කරලා තියෙන්නේ. ඒසා අතිශයින්ම කනස්සල්ලට කාරණයක් තමයි භෞතික දේ තුල කෙලෙස් තියෙනවයි කියන කතාන්දරය. භෞතික දේ තුල කෙලෙස් නැහැ. තමන් ඕනම දෙයක් දිහා බලන විදියෙන් තමයි කෙලෙස් තියෙන්නේ. මම මේක සරල උදාහරණයකින් කියලා තියෙනවනේ. එක ගෑල්ලා මේක මෙහෙම ඉස්සරහා පිරිමිලා මේක හරි හිටෙව්වාම එයා දිහා බලන විදියට තමයි අපිට එයාව පේන්නේ. එක්කෙනෙකුට පේනවා මේ මගේ සහෝදරිය, මේ මගේ දුව, නේ මේ මගේ හිතවතිය, ඥාතිවරිය. අනිත් තව එක්කෙනෙකුට පේනවා මේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලාත් පේනවා. තේරෙනවනේ? දේහ තමයි එක එක්කෙනා දෙක එක විදිය පේන්නේ. එතකොට අර ළමයා තුල කෙලස් තියෙනවද? ඒ ළමයා තුල කෙලස් නැහැ. අර තාත්තා කෙනෙක් තමන්ගේ දියණිය කියලා බලන බැල්ම ඇතුල තියෙන මොනතරම් ආදරයද දයාවක්ද? අම්මා මේ මගේ දියම දුව කියලා බලන තැන තියෙන මොනතරම් ආදරයද දයාවක්ද? එහෙමද? ඉතින් බලන විදියට තමයි. ඒ නිසා ලෝකයේ කෙලස් නැත. මනුෂ්‍යයා බලන විදියටයි හැමදේම ලෝකෙ පේන්නේ. ඒක තමයි කියන්නේ දෘෂ්ටිය. කිසිම විදියක බලන්න එපා. කිසිම ආකාරයකින් බලන්න. මම මේ විදියට බලන්න ඕන. මේ විදියට බලන්න මුකුත් ඕනේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි නොගන්න. දෘෂ්ටි නොගන්න. දෘෂ්ටි නැතුව බලන්න. දැන් මෙන්න මේ පහන දිහා බලන්නකෝ දෘෂ්ටි නැතුව. මේක දිහා බලන්න දෘෂ්ටි නැතුව. හැමෝම බලන්න. පේනවනේ? දෘෂ්ටි ඇතුව බලන්න. දර්ශනේ තියෙන අයත් ඉන්නවා, පුරුදු කරන අයත් ඉන්නවා, පුරුදු වෙන්න උත්සාහ කරන අයත් ඉන්නවා. හොඳට බලන්න. දෘෂ්ටි නැතුව බලන්න හැබැයි. හරි බැලුවද? දෘෂ්ටි නැතුව බලන්න කියලා කිව්වේ. හොඳයි, දෘෂ්ටිගතව බලන්න එපා. ආර වෙනද බලන විදිය දෘෂ්ටිගතව, විශේෂයෙන් දෘෂ්ටි නැතිව බලන්න. හරිනේ? මම ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්න කීපයක් අපි අහලා බලමු. හොඳයි, මේක මොකද්ද? මේ මොකක්ද කියලා මං අහන්නේ පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට අහන ප්‍රශ්නේ මේක මොන පාටද? මේක කොච්චර බර ඇද්ද? මේක කොච්චර වටිනවද? මේක ලස්සනයිද? මොකද උත්තරේ? සුබදාම ඇවිටිලි කරන හැම මොහොතකදීම මම කල්පනා කරපු දෙයක් තමයි ඔහේගෙනම් ඔහේ ගන්න හොඳ නැහැනව දුස් කියන්නේ. ඔහේගෙනම් ඔහේ ගන්න හොඳ නැහැනව දුස් කියන්නේ. අපි කවදකාර මෙහෙම ඉඳලා මී යනවා, මැරිලා යනවා. ඒ දවසත් උදා වෙනවා හැම කෙනෙකුටම කොයිම හරි දවසක වයසකදී ඔබ එනවා දවස. එදාට කියන්නත් තියෙන ඒ සබදාමට ඒකයි. ඔහේගෙනම් ඔහේ ගන්න හොඳ නැහැනව දුස් කියන්න. ජීවත් වෙන්න තියෙන කාලයට පිළිබඳව ප්‍රාර්ථනා කරලා අඬනවට වැඩිය හොඳයි ජීවත් වෙන්න ඉඩ දුන්නු කාලය ගැන හිතලා ස්තුතිවන්ත වෙන එක. තේරෙනානේ? අපි කවදකරි මරණ දවසට මං හිතන්නේ ඒකයි. ජීවත් වෙන්න තියෙන කාලය පිළිබඳව ඉඳලා දුක් වෙන්නේ නැහැ. ජීවත් වෙන්නට අවකාශය සලසා දුන්නු කාලයට ස්තුති කියලා ස්තුතියන්ත වෙනවා. මත්නි සාදයක් සමහර දරුවෝ මව කුසේදී සමහර දරුවෝ ඉපදිලා දවසින් මේ යන ලෝකේ මං අවුරුදු 40ක් 50ක් 60ක් 70ක් 80ක් හිටිය නේද කියලා නේ සන්තෝෂ වෙන්න පුළුවන් නේ. ඉතින් දෘෂ්ටිගතව නැතිව ගැලුවාම මොකද පෙරුණේ ඔබට? හා කිසි දෙයක් නැහැ. කිසි දෙයක් නැහැ. ඉතින් මේ විදිහට තමන්ගේ මනස දිහා බලන්න. කනෙන් ඇහෙන ශබ්ද දිහා බලන්න. ඉන්ද්‍රියන් හයේම දැනෙන දේවල් ඒ විදිහට බලන්න. මනස දිහත් ඒ විදිහටම බලන්න. ඊට පස්සේ ඔබට නිදහසේ හුස්ම ගන්න පුළුවන්. ප්‍රශ්නත් නැහැ, පිළිතුරුත් නැහැ. මන් ළඟ ප්‍රශ්න නැහැ, පිළිතුරු නැහැ, දේශනා නැහැ, බණ නැහැ, උගත්කම් නැහැ, මොකක්වත් නැහැ මන් ළඟ. මම තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම නූගත. කවුරු කැමති නැහැ කියනවානේ. මම සන්තෝෂයෙන් ඒක කියන්නේ. මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම නූගත මමයි. ආස නැද්ද ඔබ වෙන්න? ආස නැද්දම් මෙහි එන්න එපා. ඔබ මම ශ්‍රේෂ්ඨතම නූගතා බවට පත් කරනවා. දැන් 10ක් විතර අඩු වෙලා වෙන සතිය. ඒ ආමුදුර ළඟට ගියොත් එහම ශ්‍රේෂ්ඨතම නූගතා බවට පත් වෙන්න පුළුවන්. අකමැතිද? ඈ කොහොමද කැමති කට්ටිය අතොස්ස කැමති දෙන්නේ තුනේ ඒ වැලිය තන්තංග කැමති නෑ යන්නේ කැමති අනිත් අය කැමති වෙච්ච නිසා උගතා කියන්නේ උකහා ගන්නවා කියන එක. මොනවද මේ ලෝකේ තියෙන දේවල් එක 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 විදියට මේවා මේ 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 න්‍යායෙන් මේ න්‍යායෙන් මේ න්‍යායෙන් තියෙනවා කියලා එයා උකහා ගන්නවා. ඈ ඕ එයාට කියන උකහා ගත්තාම නොයෙකුත් දේවල් ටික ඔළුවේ පුරව ගත්තාම එයාට කියන උගතා කියලා. උගත්තු බලන්න කිසිම ප්‍රබෝධමත් භාවයක් නැහැ. මොනේ සිනා පොඩ්ඩක්වත් රැල්ලක් නැහැ. එක්ක තරහ හරියට වැඩි. වචනය පොඩ්ඩක් වරද්දලා ගියාම අපි මේක දැනගෙන කරන්න ඕනේ. වැරදි වැරදි ඔක දැනගෙන නෙමෙයි අවබෝධ කරගෙන කරන්න. ඉතින් දැනගෙන අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රතිවේද කරගෙන සාක්ෂාත් කරගෙන වචන කීයක් තියෙනවද? ඉතින් අරග හරි මේ කාරණේ දැනගෙන නෙමෙයි අවබෝධ කරගෙන. මොනව කරන්නද? ඒ උගත්තුන්ට වෙච්ච වැඩ. දැන් අනිත් මිනිස්සුන්ට ඒ ප්‍රශ්නයක් නැහැ. නේ? ඒක තමයි තියෙන ගැටලුව. දැන් ඔය ඉංග්‍රීසි වුණත් සුද්දෙකුට ප්‍රශ්නයක් නැහැ. මොන විදියට කිව්වත් කමන්නේ ගැළපෙන්න අහකින් යන වචනයක් කිව්වනම් මිනිහා වැඩේ තේරුම් ගන්නවා. අපේ ඇයිද කිව්වොත් ඒකදී මේ පාවිච්චි ගන්න ඒක මේ මෙහෙම ඒකට මේ වචනේ තියෙන්නේ. ඒ කියන්නේ එයා ගත්ත විදිය වැඩි ඕනෝට වැඩි අරගෙන තියෙන්නේ. ඒ අර සුදු මිනිස්සයාට ඒ භාෂාව තුළම ඉඳලා එයාට ඒ භාෂාව තිත්ත වෙලා ඒක වටිනකමක් නැහැ. මේගොල්ලෝ එහෙම නෙමෙයි මේක නිකාර නිකම්. මොකද්ද මේ කඩ කියලා නේ කියන්නේ කඩුව කියලා කියන්නේ කැපිල්ලට පාවිච්චි කරන එකක් කියන්නේ. කොහොමද ඉතින් ඒකෙන් කපා ගන්න තමයි. ඉතින් කිසි තේරුමක් නැති නේද? උකහා ගැනීම. මේක මෙහෙමයි කියලා එයා තදින් උකහා ගන්නවා. එයා දන්නේ මේක රටෙන් රටට පවා මේව වෙනස් කියලා. ඉතින් ඒක තදින් එයා ඇල්ලුවාම ඒක එක හරි කියලා හිතා ගන්නවා. ඒක තමයි වරද. බලන්නකෝ ශ්‍රේෂ්ඨතම නූගත වීමේ තියෙන වටිනාකම. නේ? ශ්‍රේෂ්ඨතම නූගත වීමේ තියෙන වටිනාකම. එකයි යදක. ඔබට තේරුන්නේ නැහැ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ගේමනක් කියලා කියන ඔබ පරාජයේ දොරටුවෙන් පිටවන්න. ඔබට ජයග්‍රහණය ලැබුණ මැති. ඔබ ජයග්‍රහණයේ දොරටුවෙන් පිටවන්න. ඔබට පරාජය මුණ ගැසෙනු ඇති. පොඩ්ඩක් ඔය ගැන ගැඹුරින් හිතන්න බලන්න. ඔය දාර්ශනිකය කවුරු කිව්වත් ඔක ලොකුවට හිතලා කියපු කතන්දරයක්. පොළොව සෑහෙන මහන්සි කරලා බලන්න. මේ කිසි දෙයක් තේරෙන්නේ නැනම් කියලා දෙන්නෙත් නැහැ. අර අධ්‍යාපන ක්‍රමවේදයට ඔළුවේ යම් යම් දේවල් ඔබවා ගන්නට සූත්‍ර ගාථා වචන පාලි සංස්කෘත හම්බ වෙන්නෙත් නැහැ. මොකද තියෙන ටික සුද්ධ කරනවා මිසක් කිසි දෙයක් ඔළුවේ පුරවන්නේ නැහැ. අවසානයේ තිතින් කියලා හාමුදුරුවෝ අපිට කියලා දුන්න දෙයක් නැහැ කියලා. ඇත්තටම ඔබ ළඟ තියෙන දේ මං හිස් කරනවා මිසක් කිසි දෙයක් කියලා දෙන්නේ නැහැ. මොකද මේක සර්විස් සෙන්ටර් එකක්. ආවම ඔයගොල්ලන්ගේ මනස සෝදලා යවනවා. පාන සෝදනවා වගේ මනස සෝදලා යවනවා. ඒක මොකක්වත් නැහැ. පිරිසිදු බව විතරයි අවසානයේ තියෙන තිබිච්ච කුණු ටික නැහැ. අලුතෙන් ඉගෙන ගත්ත දේකුත් නැහැ. ඉගෙන ගන්න තියෙනවා නම් ඒ ඉගෙන ගන්න තියෙන කිලිටි බව මිසක් නිකිලිටි බව පිරිසිදු බව ඉගෙන ගන්න දෙයක් නෙමෙයි. මේ චූල පන්තකල තමයි මේ ඔක්කොම ඉන්නේ. ඈ ඔබට මතක තබා ගන්නව නම් මතක තබා ගන්න තියෙන්නේ කිලිටි බවයි. චූල පන්තක හාමුදුරුවන්ට උගන්වන්නනේ මහා පන්තක හාමුදුරු උත්සාහ කරේ මතක තබා ගන්න. මේ සූත්‍ර මේ බණ මේව මතක තබා ගන්න කිව්වා. බුදුහාමුදුරු දෙන රෙදි කෑල්ලක් පිරිමදින්න රජෝහර නම් මාත් ඔබට කියනවා මං ඔන්න කර්මස්ථාන දෙන්නේ නැහැ කියලා කියනෝනේ නිකන් ගන්න රෙදි කෑල්ල පිරිසුදු රෙදි කෑල්ල නිකන් ප්‍රායෝගික කරලා බලන්න තමන්ගේ ආධ්‍යාත්මය කොතනින්ද වෙනස් වෙන්නේ කියලා රජෝහර නම් පිරිසුදු වේවා කියලා පිරිමදින්න බලන්න ඔබේ ආධ්‍යාත්මයට කියා දෙන පාඩම මොන තරම් ශ්‍රේෂ්ඨ වෙනවද කියලා. ඔබ කළා දෙක දවසක්වත්. ඒ කලේ නැත්තේ. නිකමට ඔය ගොම් මීහරක් මොලෙන් හොයලා බලන්න එපා. යකෝ මේකේ තහතන් වහන්සේ කියන්නේ නිර්මාණය වුණා නේද කියලා. වැරදි වචන ටිකක් කියුණා. ඒක හිතන්න ඕන ඇත්ත වශයෙන්ම මොලේ සෞත්තු ඉන්නේ. හිතන්න ඕන නේද මේක? දැන් මම එතන මොළේ තියෙන නිසාමයි මේ කියන්නේ. ඒ හරක්ගේ தත්ත්වය මොළේ තව මිනිසුන්ගේ තුල පවතින නිසා කියන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තිබ්බ නේද මේක මම මෙතන මෙහෙම කරන්න ඕන කියලා. මොකද හේතුව අපිට මේ ගොම් මොළේ තියෙනකොට ඒක දුක දෙන්නේ රහතන් වහන්සේලාට. ඒක මේ සංවේගය දෙන්නේ රහතන් වහන්සේලාට බුදුවරුන්ට. මොකද ඒක ඉවත් කරන්න එපායි. ඒකෙන් කල්පනා කරන්න එපායි මේකෙන් මෙහෙම දෙයක් කළා මම අධ්‍යයනය කරලා බලන්න ඕන කියලා. ඊට පස්සේ වටේම දුවදුවා බන හොයනවා. ඉතින් අවසානේ බලන්න එපායි මේ මොකද්ද මේ Tamanට මේකෙන් ගන්න පුළුවන් දෙයක් කියලා. ඒ නිසා නිකන් ඉන්නකොට රජෝහරණම් කියලා කියන්න. කේමින් අර පිළිබලින ටිකක් අර මෙදි ගැල්ලක් අරගෙන. හන්දෑවට මල්වට්ටිය අරගෙන ඉවරලා හොස්කාල වීසි කරන්නේ නැතුව නිකන් බලන්න මල්වට්ටිය දිහා. මේ පරවෙන ලෝකෙ බැලවෙන ලෝකෙ ම මොනවද මේ හිතෙන් දරා ගන්න තියෙන්නේ? සම්මුතිවාදී කතාවක් නෙමෙයි මම මේ කතා කරන්නේ. සම්මුතිවාදීව නිර්වෘල්ව නිදහස්ව ලෝකයෙන් තමන්ට ප්‍රශ්නයක් ඇති වෙන විදියට ධනයක් තියෙන්න ඕන, යාන වාහන තියෙන්න ඕන, ගෙවල් දොරවල් තියෙන්න ඕන, වාසස්ථාන ඒව තියෙන්න ඕන, රක්ෂණයක් ලයිෆ් ඉන්ෂුරන්ස් තියෙන්න ඕන. දැන් මේක තේරුම් ගත්තයි කියලා ලයිෆ් ඉන්ෂුරන්ස් එකෙන් අයින් වෙන්නේ ඒක තියෙන්නේ. මොකද ඒක කයතනේ දාලා තියෙන්නේ. වාහන ඉන්ෂුරන්ස් උනත් නැහැ, සතේ පුජ්‍යලෙක් මේක යන්නේ නැහැ කියලා එහෙම හරියන්නේ නැහැ. ඒවා යකඩ ගෑලි වලට මේව දාලා තියෙන ඒවා ක්‍රියාත්මක වෙන්නේ යකඩ ගෑලි ඔස්සේමයි. මේ මනසින් අතහැරීම වර්ධවා තේරුම් ගත්තොත් හරි ප්‍රශ්නයක් එනවා. මනසින් අතහැරීම සාමාන්‍යයෙන් අපි හිතන මිනිස්සුන්ට මෝඩයෙක් කියලා ගන්නාම හොඳ නැහැලු. මීහරකෙක් කියලා ගන්නාම හොඳ නැහැලු. බූරුවා කියලා ගන්නාම හොඳ නැහැලු. ඉතින් මේ මිනිහා ළඟ තියෙන බූරුව ඇතියනා. මේ බූරුවා කියලා ගන්නාම තියෙන වරද මොකද්ද? මිනිස්සයා තියෙන යක්ෂ ගතියනා. ඒ යකා කියලා ගන්නාම තියෙන වරද? මිනිස්සයා ළඟ තියෙන ගුන් ගතියනා. ගුණා කියලා ගන්නාම තියෙන වරද මොකද්ද? ගුණෙක්ුණත් හරියට වැඩ කරාම ඒ ගුණාට කියනවා මිනිස්සෙක් වගේ කියලා. මිනිස්සෙක්ුණත් ගුණෙක් වගේ වැඩ කරාම කියනවා එයාට ගුණයි කියලා. දැන් අවසානේ මේවා කියන්න ගිහලා මං තමයි ගොම් වෙන්නේ. මොකද ඒක ගොනු ටික ඔක්කොම එක පැත්ත කරලා ඒක තුනොත් එහෙම ඉවරයිනේ. අහුන් ටික ඔක්කොම අනිත් පැත්තට ගොඩා කියන්න බට මන් දණියෙන් ගොඩා කියන අරගොල්ලෝ එකතු වෙලා ගොඩා කිය වැඩි නේද උඩ එනින් හොයා ගන්න බැරි වෙලා යනවා. පේන සීමාවට වඩා දෙයක් දකින්න මායාව තියෙන්නේ මේ ලෝකේ. බලන්න වේගින් ගිනි තීරලා කරකවනකොට ගිනි රවුමක් පේනවා. ඒකට හේතුව අපේ තියෙන ඇහිේ තියෙන මෙගා පික්සල් ගාන 500 ගානක් තියෙනවනේ. ඒ මෙගා පික්සල් ගාන ඉක්මවා ගියපු ගමන් පේන්නේ නැතු යනවා, බොඳ වෙනවා. දැන් පොඩි සාමාන්‍ය කැමරාවල තියෙන ඉච්චර ගාණක් නැහැ, 14ක් වගේ තියෙන්නේ නේ, මෙගාපික්සල් 14ක් වගේ තියෙන්නේ. ඒක ඇහැ ඊට වඩා ප්‍රබලයි, 500 ගාණක් විතර තියෙනවා. මායාව තියෙන්නේ. ඊට පස්සේ මේ ඇහැට තව ඇසක් අමුණ ගන්න පුළුවන් නේ, දුරේක්ෂයක් හදනවා. ඒකෙන් බලන්න පුළුවන්. එහෙමනම් ඉන්ද්‍රිය සීමාව කියන්නේ මොන තරම් පටුද, මේ අහසේ කොච්චර දුරද මේ ඉන්ද්‍රියන්ට පේන්නේ. අනාගතයේදී කොහොම හරි මිනිස්සු දැනගන්න ඕන මේ දුරේක්ෂයන් වලට වඩා, ඔය හබල් දුරේක්ෂයටත් වඩා ඈත විනිවිද යොමු කරන්න පුළුවන් දුරේක්ෂයක් තමා සතුව තියෙනවා, මේ ප්‍රඥා ඇස. බුදුහාමුදුරන්න පුළුවන්ලු තප්පරයකට දස සහස්‍රීය ලෝක ධාතුවක් දකින්න. සහස්‍රයක් කියලා කියන්නේ මේ ගැලැක්සි එකක්. ඒ වගේ ගැලැක්සිස් බලන්න පුළුවන් කොච්චර, දස දහසක් බලන්න පුළුවන් තප්පරයකට. දස සහස්‍රීය ලෝක ධාතු තප්පරයකට බලමින් බුද්ධාන්තර ඉවර වෙනකම් බැලුවත් මේ විශ්වය ඉවර වෙන්නේ නැහැ මහණනි කියනවා. මේ වගේ තවත් හිරු සඳු තියෙන ලෝවල් තියෙනවා. ඒවයි දියුණු ජීවීන් ඉන්නවා. ඒ සත්වයෝ මේ සත්‍ය අවබෝධ කරගන්න බුදුවරු ඉන්නවා. මේ වෙනකොටත් තවත් ලෝකවල බුදුවරු ඉන්නවා. ප්‍රොකට් එකක් කරන් යන්න හිතෙනවා නේ. ගියත් ඉතින් ওই ටිකම තමයි කරන්නේ ආයේ. ගිහිල්ලා මේ ආගෙන ඉන්න එක තමයි කරන්නේ. එහෙ ගිහිල්ලත් ආයි කියන්නේ හරි අමාරුවෙන් දුරක් ගෙවාගෙන ආව, ඒත් මට තේරෙන්නේ නැහැ කියයි. ශල්‍ය කර්මයක් වගේ ගලවලා ඉවත් කරන්න දෙයක් තිබ්බනම් මොනව හරි කරන්න තිබ්බා. නමුත් එහෙම නෙවෙයි, මේක තේරුම් ගන්න ඕන දෙයක්. ඒ තේරුම් කරලා දෙන්න යන තැන ඇත්ත වශයෙන්ම දොස්තර මහත්තයෙකුට කිව්වොත් එහෙම මේ රිද්දන් නැතුව මේකට බේත් දාන්න කියනවද නැද්ද කියනවා. ඒ උනාට පොඩ්ඩක් සැලකිල්ලෙන් රිද්දන් නැතුව බේත් දාන්න පුළුවන්. හැබැයි රිද්දන්නෙම නැතුව බේත් දාන්න බෑ. ඒක කතාව ඇත්තද නැද්ද? මොකද අර විස බීජනාශක දේවල් එහෙම දාපු ගමන් දනවද නැද්ද? දනවා. පුළුන් කෑල්ලෙන් තියෙන දේවල් අතුල්ලලා ශරවය මේව ඉවත් කරොත් එහෙම තුවාලයක රිදෙනවද නැද්ද? රිදෙනවා. ඒ විදියට හොඳට රිදෙන්න සෝදලා ඉවර වෙලා බෙහෙත් දැම්මේ නැති වුණොත් තුවාලේ හොඳ වෙනවද? හොඳ වෙන්නේ නැහැ. ඒ නිසා මේ මීහරක් මොලත් මං ඒ විදියට රිද්දන්නේ ඒ නිසා. එහෙම කිව්වම තරහ යන ගතියක් එහෙම තියෙනවනේ. මේ ඉන්නේ ගොන්නු මීහරක් කියලා වගේ කිව්වම තරහ යනවද? දුක හිතෙනවා වගේ ගතියක් එහෙම නැත්නම්. දැන් මම ඒක කියන්නේ එක්කෙනෙක් දිහා බලන් කියන්නේ, අහක බලාගෙන කියන්නේ. මොකද එක්කෙනෙක් දිහා බලන් කිව්වොත් ඔය මටම තමයි කිව්වේ කියලා හිතනවනේ. පොදුවේ කියන්නේ දැන් මීහරක් කියලා වගේ කිව්වම එහෙම රිදෙනවා නම් ඒ කියන්නේ ඇතුළේ මීහරකෙක් ඉන්නවා. ඌ නැකිටින අර ස්වභාවය තමයි දැනෙන්නේ. එකපාර බූරුව කියලා කිව්වහම එකපාර ඇරලා බලන මිනිස්සේ. ඒ කියන්නේ ආයේ ඇතුළේ ඉඳලා බූරුවෙක් ඉඳලා නැගිට්ටා. ගෙදර උනන් නිකන් ඉන්න ගමන් බූරුව කියලා අයියෙන් කෑ ගහනවා. මහත්තයා හැරිලා බලයි දරුවෙනි ගා. යාන්න ඇයි ඔය හැරිලා බලේ කියලා අහන. මම මේ බූරුවෙකුට කතා කරේ. නැන්ද ගෑනෝ මොඩියා කියලා කියනවා. හැරිලා ඇයි ඔය හැරිලා බලේ? මම මොඩියෙකුට කතා කරේ මොඩයිද? එහෙම නැත්නම් ඉතින් සියදාස කියලා කතා කරාම තේරුම් ගන්න බලන්න. අපි ඒ ඒ දේවල් වලින් බැඳගත්ත නිසානේ. ඒක මගේ නෙමෙයි. ගණන් ගන්න නැතුව ඉන්නව නෙමෙයි. දැනෙන්නෙම නැහැ. ඒකට හේතුව තමන්ගේ මනස තුල හරක් බැඳගෙන, බූරුව බැඳගෙන, ගොන්නු බැඳගෙන ඉන්න එපා. බල්ලු බැඳගෙන ඉන්න එපා. සමහර ගෙවල් වල නෝන්ලාට බැන්නට නම් තරහ යන්නේ. හැබැයි ගෙදර ඉන්න බල්ලට බැන්නොත් තරහ යනවා. නිකන් හරි කියලා බලන අයියෝ මේ කුණු බල්ලා හැම තැනම ගඳ ගන්නවා කියලා කිව්වොත් එන්නේ. ආ ඉවරයි. ආන්දරට එන දෙන්නේ. හේතු හරි සංවේදී තැනක, හරි අසරණ තැනක ගොඩාක් මිනිස්සු ගත කරද්දී මුතුමියලා කල්පනා කරලා බලන්න මේ උදාහරතර අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඉන්ද්‍රියන් සංසිඳව ගන්න, ඉන්ද්‍රිය බර බිමින් තියන්න, අතහැරලා ලෝකයේ දෙස බලන්න. ඉන්ද්‍රියන් නැමැති තාප්පෙන් එහා පැත්තේ ලෝකයක් තියෙනවා. එබිල බලන්න. ඉන්ද්‍රියන් සය නැමැති තාප්පෙන් එහා පැත්තේ ලෝකයක් තියෙනවා. මට පොඩ්ඩක් බලලා කියන්න. පේනවද බලන්න ඔබට? දැන් මට පේනවා. කයනොත් පොඩ්ඩක් ඉස්සුනාට මනසින් තමයි ගොඩක් ඉස්සලා බැලුවේ. මට පේනවා. ඉන්ද්‍රියන් හය නැමැති තාප්පෙන් එහා පැත්තේ ලෝකයක් තියෙනවා. පේනවද? දැන් මෙහා පැත්තේ නම් බලන්න ඕනේ, එහා පැත්තට යන්න ඕනේ. මොන දැන් මං එහා පැත්තට ගියා. එහා පැත්තට ගියාම කතා කරන්න විදියක් නැහැ. ඇයි? ඉන්ද්‍රයන්හයි මෙහා පැත්තේනේ කතාව තියෙන්නේ, එහා පැත්තේ කතාව නැහැ. පෙනෙන නොපෙනෙන දේවල් නැහැ. අන්ධකාරය සහ ආලෝකය නැහැ. නියන බව හා ශබ්ද දෙකම නැහැ. නියන බවත් නැහැ, ශබ්දත් නැහැ. සීලු ගන්ධයක් නැහැ, සීලු රසයක් නැහැ, සීලු ස්පර්ශයක් නැහැ. අතීත අනාගත වර්තමාන සංකල්ප නැහැ. දෘෂ්ටි නැහැ. කෙනෙක් නෑ. ඒ නිසා මෝහනේ වෙන්න හරි දෘෂ්ටිගත වෙන්න හරි කිසි දෙයක් නෑ. මොකද කෙනානේ මෝහනේ වෙන්නේ. කෙනා නැත්තම් කොහෙද මෝහනය? අරගෙන ගියපු දෙයක් නෑ ඒ පැත්තට. ඇස අත්හැරලා, කන අත්හැරලා, නාසය අත්හැරලා, දිව අත්හැරලා, මේකට කියන ලෝකෝත්තර ඥානය. ලෝකෝත්තර ඥානය අපි වහරේ ආව හොඳ වචනයක්. කොයි මිනිහත් එක්කනම් කතා කරලා බේරෙන්න බෑ. මොකද මෙහාරි ලෝකෝත්තරය කියලා කියනවා. ඒක අදහස් වෙනවා මොකද? ලෝකෝත්තර කෙනෙක් එක කතා කරලා දිනන්න බෑ. මරේ මරු වචන තියෙන්නේ ඒගොල්ල ළඟ. ඕන පැත්තකට කැපිලා යන්න, ගහලා යන්න වචන තියෙනවා. කට උත්තර නැති වෙන වචන තියෙනවා. පුතඥයට වඩා ඉයලින් හැමදෙස්සෙම දකින්න පුළුවන් කමක් තියෙනවා. එයාට නිශ්ශබ්ද වෙන්නත් පුළුවන්, කතා කරන්නත් පුළුවන්, ජය ලබන්නත් පුළුවන්, පරාද වෙන්නත් පුළුවන්. ඕන එකක් ඔට්ටුයි. අරයා එක දෘෂ්ටියකන ඉන්නේ. මෙයාට ඕන තැනක් ඔට්ටුයි. ඕන තැනකින් ඉස්සලා යන්න පුළුවන්. ඇඟිලා මේ අයිගෙන් පුළුවන් මහන පුදුම දෙයක් තියෙනවා. ඒ වෙනස ආර ලෝකෝත්තරය කියන්නේ ඒකයි. ඒ නිසා ලෝකෝත්තරය කතා කරද්දී, තර්ක කරද්දී හරි වාද කරද්දී හරි ඕක පොඩ්ඩක් දැනගන්න ඕන. ඒ සමාධිය වහරක් ආවේ නිකන් නෙමෙයි. ඊයකට නිෂ්පල බණ කියන්න පටන් ගත්තනේ අපේ හාමුදුරුවෝ. කිසි තේරුමක් නැති ඔය නිකන් අරවයි මේවා ඉතිහාසයේ ඔය කියුකෝ ඉන්නෝ. ඒකට කියනවා මිනිස්සු බණ කියන්න එපා. නිෂ්පල කතාවක් කියනකොට මොකද කියන්නේ? බණ කියන්න තු ඉන්නෝ. ඔය ප්‍රායෝගික කරන්න පුළුවන් නේ. ඒකට මේ ජනවහරේ නිකන් නෙමෙයි යම් කිසි එන්නේ. හැම මටනම් අරහන් ඒක. කෙනෙපා. ඒ කියන්නේ අරිහත් බවත් ලබා ගන්න බැරි දෙයක්. මටත් ඒක ලබා ගන්න බැරි දෙයක්. ඒ නිසා මට ඒක අරහන්. හරි වචන තියෙන වෙලස් වෙලා. අරසිදලු ස්වභාවය, කෙලෙස් මල දුරලු ස්වභාවය. කුමකටද මේ භාවනා වැඩසටහනෙන් ඔබ උත්සාහ කරන්නේ? කවුරු හරි අහුවොත් ඇයි ඔබ භාවනා කරන්න මේ වැඩසටහනට යන්නේ ඇයි කියලා අහුවොත් මොකද දෙන උත්තරේ? කියන්න බලන්න. මනස නිරවුල් කරගන්න. නිරායාසයෙන් පවත්ව ගන්න. තව මම මේ භාවනා වැඩසටහනට යන්නේ දැන් අපි හිතනකෝ ගණිත පන්තියේ මොකටද යන්නේ කියලා. අහුව මං ගණිතඥයෙක් වෙන්න. භාෂා ශාස්ත්‍රීය පන්තියකට ගියොත් මේ භාෂා ශාස්ත්‍රීය කෙනෙක් බවට පත් වෙන්න කියලා අපිට කියන්න පුළුවන්. ඔබ ඇත්තෙම කියන්න මම මේ භාවනා වැඩසටහන සහභාගී වෙන්නේ කිසිවෙක් නොවන්න. මම මේ දේශනේ අහන්නේ කිසිවෙක් නොවන්න. සම්මුතියත් එක පැටලව ගන්න එපා. මේක ඥාන දර්ශනයක්. ඔබ ඥානයේ තුල ඔබේ මනස තුල කිසිවෙක් නොවන්න. සම්මුතියට ආවම කිසිවෙක් කියලා ඔබේ தත්ත්වය ඔබේ පරාදිතමේ ඔබේ වගකීමේ ඔබ ජීවත් වෙන එක ප්‍රශ්නයක් නැහැ. ගොඩාක් අය පැටලව ගන්නවා මේ සම්මුති පරමාර්ථය. ඒකම පැටලව ගත්තම ගමන යන්න බෑ. සම්මුතියක් එක සම්මුතියක්. පරමාර්ථය ඕනම ඇඳුමක් ඇඳගෙන ඉද්දී ඕනම කෙනෙකුට මේ දර්ශන අවබෝධයට පත් වෙන්න පුළුවන්. පේදුමෙකුටත් පුළුවන්, පෝසාරි කෙනෙකුටත් පුළුවන්, කුරුක්කල්සෙමකටත් පුළුවන්, ඔය ඔක්කොටම පුළුවන්. පස්සයක් නැහැ. මේක බුද්ධ ආගම නෙමෙයි. මම මේ දේශනා කරන්නේ බුද්ධ ආගම නෙමෙයි. බුද්ධ ආගම නොවෙත් නෙමෙයි. හැබැයි බුද්ධ ආගමත් නෙමෙයි. මොකද බුදුහාමුදුරුවෝ ආගමක් හැදුවේ නැති නිසා. වචන නැති, කොඩියක් ලාංඡනයක් නැති දහමක් මේ දේශනා කරන්නේ. වචන නැති, කොඩියක් ලාංඡනයක් නැති දහමක්. ඒක තමයි බුදුහාමුදුරන්ගේ දහම. බුදුහාමුදුරන්ගේ දහමට කොඩියක් නැහැ, බුදුහාමුදුරන්ගේ දහමට ලාංඡනයක් නැහැ, බුදුහාමුදුරන්ගේ දහමට වචන නැහැ. සබ්බේ සංඛාරා අනිච්චා කිව්වා නම් වචනය තුළ ඇත්ත තියෙද? වචන කියන්නේ වචී සංස්කාර නහල් නැද්ද? වචී සංස්කාර කියන්නේ වචී සංස්කාරය තුළ ඇති කරන්නේ මනුෂ්‍යයා තුළ ඉමේජ් එකක් ඇති කරන්නේ. ෆොටෝ එකක් නිර්මාණය වෙන්නේ. මේ සංස්කාරක වචනයකින් මේ උත්තරීතර ධර්මයේ කියා දෙන්න බෑ. මම මේක කිව්වයි කියලා ඕගොල්ලෝ ඒව බලන එක නතර කරන්න එපා. ඒව බලන්නේ ඒක ඒ සම්මුතිය වශයෙන්. මේක අවබෝධ කරගනින්දි මේක තේරුම් ගන්න ඕන. සංස්කාරයත් තුළින් කොහොමද ධර්මයක් අවබෝධ කරන්නේ? සංස්කාරයක් තුළ කොහෙද සත්‍යය? මොලේ මලකඩ හැලෙනවද? නැත්තම් මලකඩ බැඳෙන මේ වචන හන්දේ. මේව දේශනා කරන්නේ මුලේ මලකඩ හැලෙන්න. අවිද්‍යා පරමම් මලක් තියෙනවනේ. දැන් මේ දේශනේ හරියට අහනකොට මේකත් හරියට අර මලකඩ මුරු කරන්න තියෙන බේතක් වගේ. ඉතින් ධර්මයෙන් කොටසක් ලබා දෙනකොට ඔබ විසින්ම ඔබේ මලකඩ ඔබ සුද්ධ කරගන්න ඔබ මහන්සි වෙන. අවිද්‍යා මල නැති ඥානයක් දර්ශනයක් ඇති කරගන්න. මොනම දෘෂ්ටියකවත් ඉන්න එපා. මේ 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 දෘෂ්ටියෙන්, ශූන්‍ය දෘෂ්ටියෙන්, අර දෘෂ්ටියෙන්, මේ දෘෂ්ටියක් ගත්ත තැන හා නොගත් තැන ඔබට තේරෙනවද ඔබේ මනස තුළ? මං අහන්නේ මෙහෙම පහනට අත ඇල්ලුවාම දැනෙනවද කියලා. එතකොට දැනෙනවද? මොකක්ද දැනෙන්නේ? ප්‍රශ්නේ. එතකොට පහනට අත අල්ලපු නැති වෙලාව ඔබට දැනෙනවද කියලා අහනවා. ඔව්. එතකොට මොකද කියන්නේ? ප්‍රශ්නේ. නෑ. එතනසි නෑ. මෙච්චර සරලව හරි කියලා දෙන්න බෑ නේද? අර රිද්දන වචන කටට එනවා නම් කියන්න හොඳ නෑ. කියන්න හොඳ නැද්ද? ඕම ආරෙම બ્લોක් කරලා બ્લોක් කරගෙන ඉන්නේ. මොකද ගොඩාක් රිද්දොත් එන දුවාල බැරුවොත් ඊළඟ සැරේ ડોක්ටර් ළඟට එන්නේ නෑ. ඒගනේ සාමාන්‍ය පොඩි ළමයිගේ ස්වභාවය කෑ ගහනවා ඒ ડોක්ටර් ළඟට යන්න බෑ කියලා කියනවා. ඒ නිසා ගොඩාක් රිද්දන්නේ නැතුව දුවාලේ සනීප වෙන විදිහට බේත් දාන්න ඕන. මොකද ප්‍රයිවට් කරද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න බෑ. මොකද ලෙඩු ගන්න වැඩගත්. ඒ වගේ තමයි. ආයල්ලුවාම රස්සේ නම් අත ගත්තාම රස්සේ නෑ කියලා තේන්නා. ඔබ දෘෂ්ටිගත වෙන හැම මොහොතකම ඔබ යම් කිසි වේදනාත්මක එහෙම නැත්නම් පිච්චෙන ගුණයකින් යුක්ත වෙනවා. එතන දෘෂ්ටිය පිච්චෙනවා. දෘෂ්ටිය ගිනි ගන්නවා. හරියට මේ වගේ අපි ඔය පොඩි බල්බ් එකකට හරි ටිකෝලයකට හරි වතුර ටිකක් එකතු කරලා මේ වතුර බෝලයක් හදලා ඉවර වෙලා ඉරව්වට අල්ලලා මෙහෙම තිබ්බහම මේ පැත්තෙන් කඩදාසි කොලයක් හරි රොඩු ගොඩක් හරි තිබ්බහම මොකද වෙන්නේ? අර ආලෝකයේ ඒකාත්මික වීම නිසා ශක්ති කදම්බයක් හැදිලා මෙතන ගිනි ගන්නවා. තේරුණාද? ගිනි ගන්නවා. ඒ වගේ ඔබේ දෘෂ්ටිත් එහෙමයි. දෘෂ්ටි එකතු වෙන එකතු වෙන එකතු වෙන එයින් හට ගන්නා වූ ශක්ති කදම්බය ඒ කෙනාගේ මනස පුළුස්සා දානවා. එනිසා පංචේන්ද්‍රයන් වලින් වඩා ඔබින් බලන්න, ඉස්සරහින් බලන්න. මං ආස දහසකුත් කාරණා උගන්වන්න නෙමෙයි, එක කාරණයක් ප්‍රායෝගික කරන්න. දහසකුත් කාරණා ඉගෙන ගන්නවට වැඩිය අමාරු එක කාරණයක් ප්‍රායෝගික කරන එක. ඒ වගේම දහසකුත් කාරණා දැනගන්නවට වැඩිය ශ්‍රේෂ්ඨයි එක කාරණයක් ප්‍රායෝගික කරන එක. සාර්ථක දර්ශනයකින් නැගී හිටියට පස්සේ එයාගේ ස්වභාවයෙන්ම එයාගේ මනස නතර වෙන්නේ. කිසිදු සංස්කාරක ධර්මයක පිහිටවන්නේ නැහැ. ඒකට හේතුව පාර දෙපැත්තේම තියෙන කුණු ගොඩවල්. එයා මොනව හරි ඒවා බෑග් එකේ දා යන්න කල්පනා කරනවද? ඈ එයා දකින්න මේ වැඩක් නැති නිෂ්ඵල දේවල් කියලා. ඒ නිසා සත්‍ය අවබෝධ වෙච්ච මිනිස්සුයෙකුට මේ මුළු ලෝකෙම තියෙන දේවල් අර නිෂ්කාරණ කුණු ගොඩක්සේ දකිනු. එහෙම කුණු ගොඩක්සේ දකිනවා කියවම මොන වර්ධවා ගන්නවද මේගොල්ලෝ මොකද? ඒ කියන්නේ මේ පිළිකුල් අප්‍රසන්න විදියට පේනවා ඇති කියලා. නෑ එහෙම නෙමෙයි. ඒක අදහස් කරේකින් ගන්න අර නිෂ්කාරණය කියන එක. වැඩක් නෑ කියන එක. ඒ වගේ මේක මේක දරා ගැනීමෙන් නෙමෙයි මට සහනය ලැබෙන්නේ අතහැරීමෙන් කියලා. ඒක බාහිරයට ගන්න එපා. යුතුකමහා වගකීම ගන්න එපා. මහා තෙරණත් ඒක හදලා දෙන්න නැතුව වෙලාවට ඒකත් අතහැරලා දාලා ඕන්න අතහැරීමෙන් ඕසන් සීමල ඒ මනුස්සයා මේ අල්ලපු විතර කියලා ඒකක් හදාගෙන බොයි. ඒක නිසා ඒක හදලා නැහැ ඒක හදාගෙන බොන්න ඕන. ඒක කෑම ගන්න නැති වෙලියොත් එහෙම මේ මනුස්සයා පිටර කියලා හෝටලෙකින් කාලේ. ඒක කෑම හදන වෙලාවට ඒක කන්න. මේක සම්මුතියත් එක්ක ගලපන්න එපා. සම්මුති සංඥාවන් වල ඉන්න එපා. ආධ්‍යාත්මය තුළ සම්පූර්ණයෙන් අතහරින්න. ශේෂයක් නැතුව අතහරින්න. ශේෂයක්වත් නැතුව අතහරින්න කියන්නේ මොකද දන්නවද? ශේෂයක් තිබුණොත් ඒක එළඹ ගන්නවා. ඒකයි කියන්නේ පයි කියන්නේ. දැන් අපි කියනවා ඉතියෝපියාවේ ඉන්නවා මේ මිනිස්සේ අපි කියන මේ මිනිස්සයා වාකර නමක් කියමු. මේ මිනිස්සයා අද මලා කියලා දැන් ඔන්න පණිවිඩයක් ආවා. ඔබේ හිතට දැනෙන්නේ මොකද්ද? ආ හතර ඉතියෝපියා මිනිස්සු කීයද? මලාද? ආ එහෙනම් ඔය පරිහරය තරගේ මිනිස්සු වලලායි කියලා කියයි. ඇයි එහෙම? බැඳීම් නැති නිසා. ඊළඟට අපි බැඳීම දැනගන්නේ කොහොමද? හඬා වැළපී වේදනා මල් පපුවට අත්වලින් ගසා ගැනීම නේද? ඉස කඩාගෙන සිහසුන්ව එනකොට අන්න තියෙනවා අපි බැඳීම කියන එක අහු වෙන පටන් ගන්නවා. මම හොඳින් මතක තියාගත්ත බැඳීම් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. බැඳීම් වලින් 155 ඔබට අතහරින්න පුළුවන් නම් ඔබට මේ ජයග්‍රහණය ලැබෙනවා කියලා. ඒ වගේ ඔබට අවශ්‍ය නම් මේ බැඳීම් වල පවත් ගන්න 145 තියාගන්න 40ක් තියාගන්න 25ක් තියාගන්න 25ිනුත් හොදට පුළුවන්. 25ක් වුණා මම වගේ වෙයි ගොඩක් දුරස්සේ. ඒ නිසා 35ක් 40ක් තියාගන්න. එතකොට ගොඩක් හොදට මේ වෙන්න පුළුවන්. නමුත් තමයි ධර්මයේ දකින්න පුළුවන් 155ක් 60ක් ඔබේ අතහැරීමේ සමස්ත ගුණේ තියෙනවා නම් හොදට බලන්න මොනවද අතහරින්න බැරි කියලා. මාත්මය අතහරින්න පුළුවන්ද? ඈ සාන්දුර්ෂය අතහරින්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? පුළුවන්. මාතෙර කියන්න එපා ඒක ගිහිල්ලා. ඕම් ලෝකේ ඉන්න ලොකුම රජ්ජුරෝ ඔයා තමයි. ඔයිට වඩා ලොකු අලියෙක්වත් ඩයිනෝසරයෙක්වත් නැහැ කියලා කියන්න ඕන. ආ ඒක තමයි මාතෘ ඒකට කැමති. නෝන්ලාට වෙන්න ඕනේ එහෙම. ලෝකේ ඉන්න ලොකුම ඩයිනෝසරයා මං තමයි කියලා හැඟෙන්න ඕන කියලා තමයි මාතෘගේ අදහස. එහෙනම් එහෙම ඉන්න ඕන. අත්හරින්න පුළුවන්ද 100ට? පුළුවන්. දරුවන් අත්හරින්න පුළුවන්ද? දරුවන් අත්හරින්න පුළුවන්ද 150ක්, 55ක්, 60ක්, 70ක් දරුවන් අත්හරින්න පුළුවන්ද? ඔබ අත්හරින්න බෑ කියලා ඉන්නවෙන්න පුළුවන්. කැඩියෝ ඕනේ පඩි පිළින් පය පැටලිලා වැටලා ඩොක් ගාලා උණු වෙනවා පඩි පිළක. මුලේ ඇතුල් පැත්තට ලේ ටිකක් ගියා. අතහරින්න වෙනවද නැද්ද? මාළුක වෙලාවක් කියන්නේ ඔටස් ගාලා ලිස්සල ගියා පඩි ඔළුව වැදුනා, ඔළුව ඩැමේජ් වුණා, ඔළුව ඇතුලට ලේ බැස්සා. දැන් ඔය පරිස්සමෙන් පඩි වයි. මම කියන්නේ ජීවිතයේ අස්ථීර බව මේක අපිට කියන්න බෑ. එහෙම වෙච්චයි ඉන්නවා. එහෙම වෙච්චයි ඉන්නවා. එවන් වූ අතහැරෙන ලෝකයක ඇයි අපි මනසින් අතහරින්නේ නැත්තේ කියලා මම අහන්නේ ඔබේ මේ සාංසාරික විමුක්තිය අවබෝධ වීම නිසා. අර අනවබෝධයේ මනස ජීවත් වුණොත් මේ අනවබෝධයේ සිත ගමන් කරලා දුක් විඳිනවා. මෙලවත් දුක් විඳිනවා. අවබෝධයටපත් වුණාම කායික මිනීමෙන් පස්සේ යාගේ සංසාරේ සූපත් වෙනවා. ඒ නිසා මනස සැහැල්ලු කරගන්න. අතහැරෙන ලෝකයේ අතහැරලයි මම ඉන්න ඕන. අනුන්ගේ ෂර්ට් එක මගේ වගේ අඳින්න එපා. මේක අනුන්ගේ කියලා හිතන් ඉන්න. ඒක වැදගත්. හැමෝම ඇඳන් ඉන්නේ අනුන්ගේ ඇඳුම්. බුදුහාමුදුරු දේශනා කරා කුලියට ගත්ත ඇඳුම් වෙන්නේ කියලා. කොමා කළා. ඒක ඇත්ත. හැමෝම අනුන්ගේ ඇඳුම් ඇඳගෙන හිතනවා මේක මගේ ඇඳුම් කියලා. මාත්‍ය වුණා ගෙනල්ලා දුන්නාම ආ thank you කියලා ගත්තා. එතන ඉඳලා මාත්‍ය ගෙනල්ලා දුන්නේ ඒක මගේ ඇඳුම්. සුද්දාගෙත් ඒකනේ තියෙන මොන උදව්ව කරා ආ thank you කිව්වා එතනින් එහාට නෑ. ඉවරයි. ඕනම ප්‍රශ්නයක් වුණා කකුල වැදුනා හරි මොනවා හරි වුණා ආ very sorry කිව්වා එච්චරයි. ආයි ඒක නිවැරදි කරන්නේ නැති වෙන්න පුළුවන් සමහරලාට. ඒ දෙකෙන් ජීවත් වෙන්න පුළුවන් ලෝකේ. මොනවද? Thank you. Sorry. ඒකත් එක්තරා විදියක මෝහාන්තකාරයක මෝඩකමක්ම තමයි. දැන් කකුල ඇපිල මහා පාරේදී එකක් මොනවා හරි බෑග් එක පෙරළුනහම එක්කෙනෙක් ඉන්නෝ සෝරි කියාගෙන යනවා. තව එක්කෙනෙක් ඉන්නෝ සෝරි කියන්නේ අර ඇවිල්ලා අර තමන්ගේ සිද්ධ වෙච්ච වැරද්ද නිවැරදි කළා ඒ බෑග් එක කෙලින් කළා මේව කළා දීලා යනවා. එතකොට වඩා වැදගත් වෙන්නේ මොකද්ද? අර බාගේ වැදුනා බෑග් එක දුන්නාට පස්සේ සෝරි කියලා යන එකද එහෙම නැත්නම් අර බෑග් එක කෙලින් කරලා දෙන එකද ක්‍රියාවෙන් සෝරි වෙන්නේ? ක්‍රියාවෙන් සමා වෙන්න කියන එක අදහස් වෙනවා අර ඇවිල්ලා අර වැඩේ නිවැරදි කළාම. හරම සෝරි කළා ගියාම මේ මිනිස්සුන්ට හිතෙනවා අරයට ගිහල එකක් පයින් එකක් ගහලා සෝරි කියලා. ඒ වැඩේ හරියන්නේ නැහැ. සොරි කියන්න පුළුවන් කම තියෙන්නේ හිතලා කරන දෙයකට සොරි කියන්න බෑ කවදාවත්. නදෙනවත් වෙච්ච දෙයකට සමාව වෙන්න කියන්නේ. හැබැයි සමාව ක්‍රියාවලියෙන් කරන්න. ඒකට ස්තුතිවන්ත වීම. ස්තුති කියන්න නෙමෙයි ඕන ස්තුති කරන්න. මොකද ඒක දන්නවද ස්තුති කරනවා කියන්නේ මොකද්ද කියලා? ස්තුති කරනවා කියන්නේ ක්‍රියාව. ස්තුතිවන්ත වෙනවා thank you කියන්නේ ස්තුති කියන්නේ ඒක වචන ස්තුති කියවනවා. සමහර දවසක් පින්නපාතේ තැනක ගිහිල්ලා අපි ගමනක් යද්දී වන්දනා ගමනක් යද්දී එක ගෙදරක අපිට අවකාශය සලසලා දුන්න දාන වල දන්න මගදී වෙලාවට. තාලවන හරි ශ්‍රද්ධාවෙන් දාන ටික එහෙම දුන්න නිසා මට තේරුණා මේ අම්මා හරි ශ්‍රද්ධාවන්තයි මේ අම්මට ධර්මය කියලා දෙන්න ඕන කියලා. ඊට පස්සේ මහා පුදුම විදියට ආයි තව ගමනක් යනකොට ඒ කිට්ටුව දිව මතක් වුණා අපි අහවල් ගෙදර නේද ගිහිල්ලා දාන වැළඳුවේ අදත් යමු කියලා. තේරුණාද? ඒ අම්මා මේ ගොඩක් වයසක කන් ඇයෙන්නේ නැහැ හිටපු විදුහල්පති තුමියක් ලොකු දාන පින්කමකුත් කලින් දවසේ කළා. බොහොම සන්තෝෂයෙන් ඉන්නේ. ඒ අම්මා කියන එක දෙයක් තමයි හැමෝටම මගේ ආශාව මේ භවයේදීම මාර්ගඵලයක් ලබන්න. දැන් තේරුණා මේ මෙහෙම කියන්නේ ලොකු හයියක් තියෙන කෙනෙක්. හයියක් නැති කෙනෙක් කියන්නේ නැහැ. මම කොහොම හරි මේ වගේ තත්යකට යනවායි කියලා කියන්නේ එයාතුල වීරයෙකුට තියනවා කියන එක. ඈ මම කොහොම හරි ගුවන් යානයක් ගන්නවා කියලා කියන්නේ එයාට යංගිසි ඒකේ ශක්තියක් ධෛර්යයක් තියනවායි කියන එක. මම මේ ප්‍රමාණය වාහනයක් ගන්නවා කියලා කියන්නේ යාට ඒ ශක්තිය ධෛර්යය තියෙනවා කියලා. ඒ නෑ කියන්නේ බෑ. ඒක තමයි හිතෙනවා නම් ඒ දේ කරන්න පුළුවන්. මට මාර්ගඵලයක් ලබන්න ඕන. කොහොම බලන්නේ ඒ ශක්තිය තියෙනවද ඔබට? ඔබේ හිතේ ධෛර්යය තියෙනවද? ඒ යම කියලා. දැන් එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද කන් ඇහින්නේ. කන් ඇහෙන්නේ නැති වුණත් ශ්‍රද්ධාව තියෙනවනම් ඒ ශ්‍රද්ධාවට කතා කරන්න පුළුවන්. මං කියුවේ එකම දෙයයි, විනාඩි 15ක් මං කියන දේ අහගෙන ඉන්න. එච්චරයි. හොඳින් අහන්න. ආසෝ 15 යයි එහා නැහැ. කවුරුත් විශ්වාස කරනවද මේ සෝවා මාර්ගඵලයකටපත් වෙනවා විනාඩි 15ක් බණ කිව්වහම කියන. වාඩි වෙලා හිටියගෙන නෙවෙයි කිත්තේ. මේ තිබෙනවා, මේ නෑ. නෑ කියන එකත් අයින් කරාම මොකක්ද මේ තියෙන්නේ? මම අහන්නේ ඕගොල්ලන්ගෙන් උත් ඔය අම්මලාගෙන් උත් අහන්නේ ඒක. මේ තියෙනවා, දැන් නෑ. නෑ කියන එකත් අයින් කරාම මොකක්ද තියෙන්නේ? ඔබේ මොළෙන් මේක අහලා බලන්න, මගෙන් අහන්න එපා. ඔබේ මනසින් ඒක අහලා දැනගන්න, මගෙන් අහන්න එපා. මගෙන් කියන්නේ මේ මගෙන් අහන්න එපා. ඒකේ උත්තරේ එකක් කියලා දෙන්න බෑ, අනිත් එක කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්නේ නැත්තේ කියලා දෙන්න බැරි නිසා. කෙසේ හෝ ඒ අවබෝධය ඔබ තුල ඇති කරන්න. දිගටම තමන් ධර්මයේ අවශ්‍ය කරන දහම් කුසලයන් වර්ධනය කරගන්න. සද්ධර්ම ශ්‍රවණය, කරුණුකාරණා ගලපා බැලීම, අනුගතව ප්‍රතිපත්ති අනුකූලව බැලීම, දහමට අනුගතව ලෝකේ තියෙන ගොඩාක් දේවල් පටලව ගන්න නැතුව හැමින් සැරේ ගවේෂණයට යන්න, දැනුමට යන්න එපා. දැනුම වැඩක් නැහැ. දැනුම පුස්. දැනුම ඕනම නැහැ. ඔබේ මනස තුල බැඳගෙන ඉන්න බූරුව, හරක්, මීහරක්, බල්ලෝ, බලල්ලෝ, බැල්ලියෝ ලියලා දාන්න. එතකොට එවැනි සත්තුන්ගෙන් ඔබට යම් කෙනෙක් ආරාධනය ආමන්ත්‍රණය කරපු කල ඔබට වේදනාවක් හටගන්නේ. ඔබට කියන්න වෙන්නේ, අනේ මං ඒ බැල්ලි ලියලා දාලා ගොඩක් කාලයක් කන්දාවට බයිනෝනේ බැල්ලි කියලා. සමහරලාට සමහරයි බයිනෝ. ඊළඟට සමහරයි බල්ල කියලා බයිනෝ පිරිමේ ඇයිද. ඊට පස්සේ කියන්නේ මං ඒ බල්ල ලිහලා දාලා ගොඩක් කල්. බල්ල හිටියොත් ගුරුනෝ. ගුණා කියලා කිව්වහම අනේ මං ඒ ගුණා ලිහලා දාලා ගොඩක් කල්. දැන් ගුණෙක් නෑ අවදි වෙන්න. ඒ බොල යකෝ කියලා හෙව්වොත් එහෙම යක්කු බන්ධගෙන හිටපු කාලේ පහ වුණා. මං ඒ යකත් පනලා දැම්මා. හා දැන් කවුද ඉන්නේ? දැන් මොකෙක්වත් නැහැ. එහෙනම් දැන් ඔයාලට මම කතා කරන්න ඕන කොහොමද? මම කතා කරන්නෙත් නෑ, මට කතා කරන්නත් එපා. මම ආධ්‍යාත්මික දෙයකින් බාහිර දෙයකින් ඉන්නවා. මන් තුල ගනුදෙනු අවසන්. මං සියලු වැඩ කටයුතු අවසන් කළ කෙනෙක්. ආධ්‍යාත්මික සේවාසේ කර බාහිරින් ඉන්න යන්න එපා. ආධ්‍යාත්මික සේවාසේ කර. එහෙම නැත්තම් ගුණෝ කියලා කිව්වහම කියන්න දෙන්නේ අනේ බම්මාව ගුණෙක් තරම් වටින්නේ නැහැ. ගුණෙකුත් දැන් 75000 80000 විතර වටිනවා. මම එච්චර වටින්නේ නැහැ. බල්ලෝ කියලා කිව්වොත් එක්ක කියලා දෙන්නේ දැන් බල්ලොත් 80000 50000 විතර වෙනවා. සමහර බල්ලෝ ලක්ෂයක් දෙකක් වෙනවා. මම බල්ලෙක් තරම්වත් වටින්නේ නැහැ කියලා. ඒකත් තමයි බූරුවෝ කියලා කිව්වත් ඒ සතත් දැන් ළඟින්න දුර්ලභ සතෙක්. ඒ සතා දැන් ගොඩක් මිලයි. ඒ තරම්වත් මම වටින්නේ නැහැ. ඒ කියන්නේ බූරුවෙක් තරම්වත් නොවටිනා කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මොකද්ද අපි මුලින් කිව්වේනේ ශ්‍රේෂ්ඨතම නූගතා බිහි කරනවා. කිසිම වැලියු එකක් නැති මිනිස්සේ බිහි කරනවා. ආධ්‍යාත්මය තුළ ඒ වැලියු එක නැති එක යා වැලියු එකක් බවට පරිවර්තනය කරනවා. ඒක වෙනම වැලියු එකක් තියෙනවා. දැන් එහෙමනේ මම හදලා තියෙන්නේ වැලියු එකක් නැති එක වැලියු එකක් කරලා තියෙන්නේ. ආගයක් කරලා හදනවා. අගයක් නැති එක තමයි මා සතුව ඇති ලොකුම අගය. නූගත්කම තමයි මා ළඟ තියෙන ලොකුම උගත්කම. මේව මතක් කරන්නේ ඇබිලිබිටේ ආනන්ද හාමුදුරුව කියන විවාහාරික නමින් ඇබිලිබිටේ ආනන්ද කියන කෙනා. මේ මම නෙමෙයි කතා කරන්නේ. තේරෙන්නේ? මම නෙමෙයි බණ කියන්නේ. මේ වචනවල කිසිදු වගකීමක් හෝ සත්‍යක් නැත. දේශනා කරනවත් එක්කම මේ වචන එක්ස්පයර් වෙනවා. අවසන් වෙනවා. කාලයකුත් වෙනවා. වචනේ මුලින් පිට වෙනකොටම කාලයකුත් වෙනවා. කොහොමද මනසට කූල් දෙමන් ටික මැටි මොල නම් කියන්නේ මොකද්ද? ඌ අපිට තේරෙන්නේ නැහැ. කොහොමද මේක තේරෙන්නේ නැහැ තමයි. තේරෙන්නේ නැති එක තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න උත්සාහ කරන දැන ඔබේ ආධ්‍යාත්මික පරිවර්තනය සිද්ධ වෙයි. එහෙම නැතුව අර මැටි මොල හෝම තියාගෙන අපිට තේරෙන්නේ නැහැ කියලා කොන් වෙන්න එපා. ඔය අපේ ගම්වල ඉන්න මිනිස්සුන්ගේත් හැටි එහෙම තමයි. ඕවා අපිට බෑ, ඕවා අපිට තේරෙන්නේ නැහැ අපිට බෑ. එහෙම මිනිස් කළු ගල් ගොඩක් මැද මණිකක් බිහි වෙනවා. ඒ මිනිස්සයා හිතනවා නෑ මට හැම දෙයක්ම පුළුවන්. මම දන්නේ අද බෑයි කියන වචනයක් මගේ ළඟ නෑ. හඳට යන්න පුළුවන්ද? යස්. යන්න පුළුවන්. ඉරට යන්න පුළුවන්ද? යස්. යන්න පුළුවන්. ඉරට්ටක් උඩ හිට ගන්න පුළුවන්ද? යස්. පුළුවන්. අවුරුදු 500ක් ජීවත් වෙන්න කැමතිද? යස්. කැමතියි. දැන් මැරෙන්න කැමතිද? යස්. කැමතියි. බැරි දේවල් නැහැ. මොනවද බැරි? මන් දන්නේ මට තාම එකක් අහුන්නේ. අහලා බලන්න මගේ මොනව හරි බැරිද කියලා. අහන්න බෑ හඳුනන කසාදයක් බඳලා බබාල 10ක් විතර හදන්න පුළුවන්ද කියලා. ඔය යස් ඒකත් පුළුවන් කියලා කියන ඒ උනාට බැරි බැරිද කියන්නේ. බැරිද කියන නිසා මම මෙතන ඉන්න ඕනේ. හද ඒකත් යස් ඕකේ කියන්නත් පුළුවන්. බැරි කවන්නේ බෑ කියලා දේවල් නේද බණ්ඩික කියන නිසා විතර ඉන්නවා කලේ නැති වුණාට පුළුවන් කියලා කියන්න පුළුවන් ජනාධිපති වෙන්න පුළුවන්ද මේ රටේ උනේ නැති වුණාට පුළුවන් ඒක නම් සිම්පල් ගොඩාක් සිම්පල් අපු පාංගිඩිය 350ට විතර ගේනවා හාල් කිලෝ එක රුපියල් 20 25ට ගෙනලා පෙට්‍රෝල් ටික රුපියල් 50ට 60ට බස්සල මාස දෙකක් විතර තියලා වැඩ පිළිවෙලක පොරොන්දුවක් දුන්නා නම් මේ රටේ ඉන්න මොඩියෝ ටික ඔක්කොම ඡන්ද වෙනවා ඒ තරම් මේ බුද්ධියක් තියෙන කට්ටියක් ඉන්නේ ඒක නම් ඉතාම සිම්පල් මේ රටේ රජ වෙනවා කියන එක සරලම කාරණයක් ඒකට අවශ්‍ය කරන්නේ මේ හොඳට බොරු කීමේ හැකියාව කොහොමද නැහැ වැඩිපුරම බොරු කියන එක කෙනා දිනනවා මම කියන කතාව බොරුද ඇත්තද රියල් බොරුවක් ඒක රියල් ඇත්තක් ඒක ඇත්තටම ඇත්ත වගේ බොරු කියන්න පුළුවන් නම් එච්චරයි කොච්චර රට හදලා තිබුණත් කියන්න තියෙන්නේ මේ රට කෑවා මේක විනාශ කරා කියලා කිව්වනම් මිනිස්සු හා එතන ඉන්න මේ අකා කාලා රට කියලා කියන්නේ හයිවේ හදලා මේ කාලා මේ රටේ පාරවල් හදලා රට කාලා කියලා පාරවල් වල අනතුරු ඇති දැන් පාරවේ කියලා මේ මා පුදුම රටක් ඒසා ඔබේ තියෙන්න ඕන අර අප්‍රතිහත ධෛර්යය තියෙන්න ඕන අත් නොහරින වීර්යය එකකින් අදහස් වෙන්නේ තමන්ගේ හිත මේ ලෝකයේ ඉන්ද්‍රියන් අභිබවා යන වීරයෙකුින් සමන්විතයි බල සම්පන්නයි හැබැයි මෝඩකමට කරන්නේ නැහැ සටනක් වුණත් පරදින්න කරන්නේ නෝකේ වැඩි නුවණැත්ත ස්වභාවයමයි පසුබානව වෙන්න පුළුවන් ඒ පසුබෑම තුළ තියෙන්නේ ජයග්‍රහණ ඉස්සරහට යනව වෙන්න පුළුවන් ඉස්සරහට යන තුළ තියෙන්නේ ජයග්‍රහණය නියඬව ඉන්න පුළුවන් නියඬ තුල තියෙන ජයග්‍රහණය කතා කරනව වෙන්න පුළුවන් කතා කිරීම තුල තියෙන ජයග්‍රහණය තේරුණාද ඒකයි ලෝකේ තියෙන ජයග්‍රහණය ඒක තමයි මනසේ තියෙන ඉදිරිතරකම ඒක තමයි ජීෂ්ඨත්වය ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය ඒක තමයි විශිෂ්ටත්වය පඤ්ඤාවන්තස් අයං ධම්මෝ ඥායං ධම්මෝ දුප්පඤ්ඤස්ස හැම දිනාට සම්මා සම්බුදු සරණයි.